සාදු 2017 වසරේ 7 මාසේ 13 වෙනිදා භාවනා වැඩසටහන තෙරක් නොදකින සංසාර සාගරේ තෙරක් සොයා යන ගමන එහෙමයි කියලා හැඟෙනවද නැද්ද? එහෙමයි කියලා හැඟීමක් තියෙන්න ඕන. මොකද තමන් අතරමං වෙලා කියලා තමන්ට තේරෙන්න ඕන මේ තෙර සොයා ගන්න. හැබැයි තමන් අතරමං වෙලා ඉන්නේ කියලා තමන්ට තේරෙන්නේ නැත්තම් එයාට උනන්දුකුත් නැහැ. ඒ වෙනුවෙන් කැපවීම මහන්සියක් මොකවත්ම දකින්න නැහැ. මේ තෙර හොයන්නේ තමන් අතරමං වෙලා ඉන්නේ කියලා තේරිච්ච පින්නතුන්. මට හිච්ච පින්නතුන්. අතරමං වෙලා ඉන්නේ කොතනද කියන එක හරි වැදගත්. අපි දැන් පාරක් අහද්දිම හරි කවුරු හරි කෝල් එකෙන් ටෙලිෆෝන් කළා. අපි අහන්නේ දැන් ඔයා ඉන්නේ කොතනද? නේද? එහෙම නේද අහන්නේ? නැත්නම් උපදෙස් දෙන්න බෑනේ. දැන් ඔබ ඉන්නේ කොතනද? එන්න පාරක් ඇහුවත් අපි අහන්නේ මහත්මයා කොහෙද ඉන්නේ? කොතනද ඉන්නේ? ගෙවල් කොයි පළාතේද? ඊට පස්සේ අපි කෙනෙක් කියනවා කුරුණෑගල. තායි කෙනෙක් කියනවා හංවැල්ල රත්නපුර. තායි කෙනෙක් කියනවා කොළඹ. තායි කෙනෙක් කියනවා මාතරගාල්ල වගේ ප්‍රදේශ කියනවා. ඊට පස්සේ අපි අර ඉන්න තැන අඳුනගෙන තමයි එයාට එන්න පාර කියන්නේ. ඒ වගේම තමයි ඔබේ ආධ්‍යාත්මයත්. එක්කෙනෙගේ මනස ගාල්ලේ, තව එක්කෙනෙගේ මනස නුවර, තව එක්කෙනෙගේ මනස අනුරාධපුරේ, තව එක්කෙනෙගේ මනස කොළඹ, තව එක්කෙනෙගේ මනස රත්නපුරේ. දැන් එකම ක්‍රමයට මේක කියලා හරියන්නේ නැහැ. එයාගේ ප්‍රශ්නේ එයා ඉන්න තැන එයා අඳුන ගන්න ඕන. එයා ඉන්න තැන අපිට දැනෙන්නත් ඕන. අපිට ප්‍රකාශනය තුළින් අපිටත් ඒ පිළිබඳව අවබෝධයක් ඇති වෙන්න ඕන. මෙන්න මෙහෙමයි මේ නිවන් මගට පැමිණෙන්නේ. නිවනට පැමිණෙන්නේ, නිවන් මගට පැමිණෙන්න ඕන. ඊළඟට නිවනට පැමිණෙන්න ඕන. දැන් හඳුනාගත්තද තමන්? තමන් කොහෙද ඉන්නේ කියලා. තමන් අතරමං වෙලා නැත්තම් අතරමං වෙලයි ඉන්නේ කියලා හිතනකම් ඉන්න ඕන. ඒ ඇත්තු නැත්තම් මොකද කරන්නේ? දහමට ගරහමින් ඉන්නවා. මොකද තමන් හරි කියලා නේ ඉන්නේ. හැබැයි කවදක හරි තමන් අතරමං වෙලයි කියලා තේරිච්ච ගමන් තමයි අන්න සංවේගයට පත් වෙන්නේ. ඔක දේවදත්ත තෙරට අවබෝධ කරගන්න මරණයට ආසන්න වෙන්න වුණා. අන්න එතකොට එයා තේරුණේ එයා අතරමං වෙලා ඉන්නේ කියලා. නැත්තං එයා අතරමං වීමක් ගැන හිතුවේවත් නැහැ. අන්න ඒ වගේ තමයි. ඒ ලෝකේ මිනිසුන් ගොඩාක් අය ඒ අතරමං වෙලා ඉන්නේ කියලා තේරුම් ගන්නේ මරණයට මාස 6ක් වගේ ගියාම. එහෙමයි අපිට මුණ ගැහිලා තියෙනවා. ස්වාමීනි මේ ධර්මය මම මීට කලින් අහන්න තිබ්බේ. දැන් මම ප්‍රමාදයි. දැන් මට ජීවත් වෙන්න පුළුවන් මෙච්චරයි පොඩි කාලයයි. කල්පනාවත් හොඳ නැහැ. කන් ඇහෙන්නේ නැහැ. ඇස් පේන්නේ නැහැ. නොයෙකුත් ප්‍රශ්න. ඒ නිසා ඒ අතරමන් වීම අර මරණය ආසන්නයටම ගිහිල්ලා තේරෙන්න කලින් කලින්ම තේරුම් ගන්න උත්සාහ කරගන්න තමන් අතරමන් වෙලා ඉන්නේ පැටලුම් ගොඩක ඉන්නේ මුලාවන් ගොඩක ඉන්නේ හරිදේ විමසන්න හරිදේ ගැන තර්ක කරන්න මම හරිදේ තහවුරු කොටගෙන සාක්ෂාත් කරගෙන අවබෝධ කොටගෙන ප්‍රතිවේද කොටගෙන ප්‍රත්‍යක්ෂ කොටගෙන නැගී සිටින්න ඕන කියන අදිෂ්ඨානය ඔබේ හිතට ඇති කරගන්න දැන්. එතකොට විවේචනයකින් තොරව අධ්‍යයනයක් කරන්න පුළුවන්. ඒක තමයි හරි වැදගත්. විවේචනයකින් තොරව අධ්‍යයනයක යෙදෙන්න පුළුවන්. තම තමන්ට යම් ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව මෙයයි කියලා හිතේ උපදවා ගන්න එක. අවබෝධය පිළිබඳව එහෙමත් නැත්නම් අවබෝධය කරා යෑම සඳහා එහෙම නැත්නම් වෙනස්කමක් ඇති කර ගැනීමට අවශ්‍ය මොකක්ද? ඒක උපදවා ගන්න. ඒක අපිට හරි වැදගත්. වෛද්‍යවරයා ළඟට ඔබ ගියාම වෛද්‍යවරයා ඉස්සෙල්ලම අහන්නේ මොකද්ද ඔබේ? මොකද්ද ලෙඩේ කියලා. ඉස්සෙල්ලම ලෙඩේ කියන දොස්තර තමයි. ඒ වගේ තමාගේ ගැටලුව තමා හඳුනගෙන තියෙන්න ඕන. ඒක අපිට පහසුවක් වෙනවා ඔබට මේක කියා දෙන්න. නැත්තම් ඔබේ ලෙඩේ ඔබ අඳුන ගන්න නැත්තම් අපි සම්පූර්ණ චෙක්අප් එකක් කරලා තමයි ලෙඩේ හොයාගන්නේ. ඔබ සොයාගෙන තියෙන්න ඕන ඔබට කොතනද මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ප්‍රශ්න නැත්තම් ප්‍රශ්න හදන්න ඕනත් නැහැ. නැති ප්‍රශ්න හදන්න ඕනත් නැහැ. ස්වභාවයටපත් වුණාට පස්සේ ඔබට තේරෙනවා ඔබ ගැලවෙන්න ඕන කොතනින්ද කියලා. මිදෙන්න ඕන කොතනින්ද කියලා. කොහොමද මිදෙන්න ඕන තැනක් හොයාගන්නේ? අපේ ස්වභාවිකවම මේ ඇඟීම හැදිලා තියෙනවා මිදෙන්න ඕන දේවල්. දැන් බලන්න ඇඟට මේ මදුරු එක්ක වහලා කන්න බලන්න. ඉවේම ඇඟ හැදිලා තියෙන මිදෙන්න ඕන තැනක්. මේක දුකක්, මේක පීඩාවක්. මනසත් එහෙමයි. පීඩා දෙන තැනකින් තමයි, දුක් සහිත තැනකින් තමයි අපි මිදෙන්න ඕන. එහෙනම් මානව ස්වභාවයේ, මානව ලක්ෂණයේ ගති ගුණයක්ම තමයි පීඩාවෙන් නිදහස් වීම. පීඩාවෙන් මිදීම කියන එක මානව ගුණයක්. එහෙමනම් මේ සිද්ධාර්ථ කුමාරයාගේ උත්සාහයත්, අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ උත්සාහයත්, අපේ උත්සාහයත් මොකද්ද මේ? පීඩාවෙන් නිදහස් වෙන්න, දුකෙන් නිදහස් වෙන්න. පීඩාව අඳුන ගන්නවා. පීඩා ඇති වෙන්නේ කොහොමද කියලා අඳුන ගන්නවා. එහි නිරෝධය, ඒකේ විමුක්තිය අඳුන ගන්නවා. පිළිතුර අඳුන ගන්නවා. ඒ පිළිතුර අපි අනුගමනය කරනවා. දැන් මේ කොමන්ද කතා කරේ? චතුරාර්ය සත්‍ය. හැමතැනම චතුරාර්ය සත්‍ය වැඩ කරනවා. දුක, සමුදය, නිරෝධය, මාර්ග සත්‍ය. චතුරාර්ය සත්‍යයෙන් තොරව නිවනක් නැහැ. චතුරාර්ය සත්‍ය කියන වචන හතර දන්නේ නැති වුණත් ඔය ක්‍රමවේද ටික අනුගමනය වීමෙන් තමයි නිවන් දකින්නේ කවුරු වුණත්. ඒක වෙන වචනයකින් වෙන්නත් පුළුවන්. නිවන අරමුණු කරගන්න මේ ලෝකේ තියෙන අපහසුම කාර්යය මේ ලෝකේ අරමුණු කරන්න තියෙන අපහසුම දේ මොකක්ද? නිවන. ඇයි නිවන ගෝචර කරගන්න අපහසු? පින්නතුන් දන්න පින්නතුනුත් ඉන්නවා, ඒක අවබෝධ වෙච්ච පින්නතුනුත් ඉන්නවා, අවබෝධ කරගනිමින් කටයුතු කරන පින්නතුනුත් ඉන්නවා. ඒක හොඳින් තේරුම් ගන්න ඕන කාරණයක්. නිවන තේරුම් ගන්න අපහසු ඉන්ද්‍රිය ගෝචර නැතිවීම නිසා. ඒක හොඳට තේරුම් ගත්තද, වටහා ගත්තද? ඉන්ද්‍රයන් කියන්නේ මොනවද? පංචේන්ද්‍රයන්. මනත් ඉන්ද්‍රියක් හැටියට ගමුකෝ. ඒක වෙනම නිර්මාණ සිද්ධ වෙන නිසා හොඳයි. මන ආයතනය ඇසකන නාසය දිව ශරීරය මන කියන මෙන්න මේ ආයතන සද ආයතන ගෝචර නැත. නිවන ගෝචර නැත සදායතන වලට. දැන් සදායතන වලට ගෝචර නැත්නම් මොකද කරන්නේ? සදායතන මොන තරම් මහන්සි කළත් මේක ගෝචර වෙන්නේ නැහැ. සදායතනයන්ගේ නිරෝධයයි නිවන. සදායතනයන්ගේ සංවරයයි නිවන. සදායතනයන්ගෙන් නිදහස් වීමයි නිවන. නිවන ගැන තවත් උගන්වන්න ඕනද? ඔය මදි දේ අවබෝධ කරගන්න. හරියට මේ කාරණය පූර්ණත්වයට පත්කොට පූර්ණ අවබෝධයට පත් වෙන්න වතුර භාජනයකට ඉදිකටුවක් දැම්මහම ඒ භාජනය කෙළවරට ගිහිල්ලා පතුලටම ගිහිල්ලා ඒ ඉදිකටුව රැඳෙන්නේ. ආන් ඒ වාගේ මේ කරුණක් තුළ දහමක් තුළ තියෙන ගැඹුර කරා ඔබගේ ඥානය නැමැති ඉදිකටුව ඒ කරුණේ කෙළවරටම කිමිදය සත්‍ය පුළුල්ව පළල්ව බලන්න. ඉන්ද්‍රිය ගෝචර නැත නිවන. ඉන්ද්‍රියන්ගේ සංවරය, ඉන්ද්‍රියන්ගේ නිරෝධය, ඉන්ද්‍රියන්ගේ ඉක්මවීම නිවන. එකක් නුවණින් තේරුම් ගන්න, අනිත් එක ඔබගේ ඥානය මනස ප්‍රායෝගික තත්වයට එය ඉක්ම වූ තත්වෙහි පිහිටුවා ගන්න. පැටලුම් දහසක් ඇතිවෙයි, ඒ පැටලුම් දහස නිරවුල් කරගෙන නිවනට පත් වෙන්න ඕන. මේ විදිහට අධ්‍යයනය කරගෙන යනකොට තමයි පින්නතුනේ ඔබේ ආධ්‍යාත්මය වෙලාගත් අර සක්කාය දිට්ඨිය කියන යකා දඟලන්න පටන් ගන්නවා. බය බිය ත්‍රාසයත් ඇති කරනවා. රැඳෙන්න පුළුවන් අදහස් මාර බන්ධන හැම එකක්ම එවනවා. ඒ එකකටවත් නතු වෙන්නේ නැති වෙනකොට තමයි යාට මෙතන ඉන්න බැරුව. ඔබේ ශරීරයෙන් ඉගිලී යන්නේ හැම මිනිස්සෙක්ම දික්ටිගතයි. මොන දික්ටියෙන්ද ඉන්නේ? මේ මාගේ ආත්මය, මම ඒකත් එක්ක වෙලිච්ච තව දිෂ්ටි ගොඩයි. ඒ නිසා දෘෂ්ටි ජාලයක, දිට්ටි ජාලයක ඉන්නවා. දිට්ටි ගොඩක් ගත්ත මිනිස්සෙක් ළඟ සිල්වත් කමක් නැහැ. ඒ මම කියන පරාසය පෝෂණය කරන්නමයි මහන්සිය. හැබැයි මේ මිනිස්සයම දන්නේ නැහැ මේ මම කියන පරාසය පෝෂණය කරන්න කරන්න පළ ගැටි ආලාම්පිය හැපෙනවා වගේ මුවන් මිරිඟුව පසුපස හඹා යනවා වගේ පිපාසෙට ලුණු දිය බිව්වා වගේ මුදු ජලය බිව්වා වගේ කොද වෙන්නේ? මේ සත්වයා අනන්ත දුකට පත් වෙනවා. හැමෝම සොයන්නේ සැපය, ලබන්නේ දුක. සොයන්නේ සැපය, ලබන්නේ දුක. තවමත් ඔබ සිටින්නේ ඉන්ද්‍රයන් තුලයි. ඒ නිසා ඔබට සකී ආත්ම දිට්ඨිය ඇත, විචිකිච්ඡාව ඇත, සීලබ්බත පරාමාස ඇත. ඉන්ද්‍රයන් තුල සිටින තාක්කල් එයාට සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස ඇත. මේ සක්කාය දිට්ඨියෙන් යුක්ත මිනිස්සෙකුට විචිකිච්ඡා ගොඩක් තියෙන්නේ. මමත් ඒ සක්කාය දිට්ඨියේ සිටපු කාලයක් තිබුණා. ඒ කාලේ මම ආයි හැරිලා බලනකොට විචිකිච්ඡා ගොඩක් තියෙන්නේ. මොකද විචිකිච්ඡා ගොඩක් කියන එකෙන් අදහස් වෙන්නේ තෙරක් නොපෙනෙන කියන එක. තෙරක් නොපෙනෙනකොට විචිකිච්ඡාවක් නෙමෙයිද තියෙන්නේ එතන. එතන විචිකිච්ඡාවක් තියෙනවා. යාට මගක් පේන්නේ නැහැ. මගක් පේන්නේ නැහැ. සැකයක් හැම දෙයක් පිළිබඳව සැකයක්. ඔය ඕනම ආගමක් අදහුවත් ඒ මිනිස්යාගේ ඒ විශ්වාසයත් එක්ක විචිකිච්ඡාව තියෙනවා. ඇයි? දැක්කේ නැහැ, දන්නේ නැහැ, පරලොවදී හම්බ වෙන්නේ. ඒත් බලපෑම් කරනවා මේක විශ්වාස කරන්න කියලා. විචිකිච්ඡාව බහුල වූ විශ්වාසයක් දැඩි කරගන්නෝ හිතේ. ඒකට කියනවා ආගම කියලා. දැන් නිවන ගැන වුණත් එහෙමයි, විශ්වාසයන් ගොඩක් තියෙනවා. විචිකිච්ඡාව බහුල වූ විශ්වාසයන් ගොඩක්. අපි මතක් කරලා තියෙනවනේ මොනතරම් සත්‍යයක් වුවත් ප්‍රත්‍යක්ෂ වනතුරු ඒ සංකල්පයක්. තේරුණාද? මොනතරම් සත්‍යයක් වුවත් ප්‍රත්‍යක්ෂ වනතුරු ඒ සංකල්පයක්. දැන් අපිට අපි බලන්න නොගිය රහම රටක් පිළිබඳවම අපිට තියෙන්නේ සංකල්පයක්. හැබැයි එහෙම රටක් තියෙනවා. එහෙම ප්‍රදේශිකුත් තියෙනවා. හැබැයි ඇත්තටම අපි හිතන විදිහ එකක් නෙමෙයි ගියාම. ඊට වඩා මහත්පසින් ගොඩක් ගොඩක් දේවල් වෙනස්. ඒ නිසා ප්‍රත්‍යක්ෂ නොවූ කිසිවක් විචිකිච්ඡාවකින් තොරව පවතිනවායි කියලා අපිට කියන්න පුළුවන්ද? නෑ. එහෙමනම් මේ විචිකිච්ඡා ගොඩක්, සීලබ්බත පරාමාස ගොඩක්, විශ්වාසයන් ගොඩක්, ප්‍රතිපත්ති ගොඩක්. ඉතින් මේ සත්වයා ජීවත් වෙන කාලය තුළම ප්‍රතිපත්ති වෙනස් කර කර වෙනස් කර කර වෙනස් කර කර බලනවා. තමන්ට සැනසille ලැබෙන ප්‍රතිපත්තිය මොකක්ද කියලා. සැනසille ලැබෙන්නේ නැහැ කිසිම ප්‍රතිපත්තියක. ඒ මන්ද සියලු ප්‍රතිපත්තීන් සාධන්නේ සකසන්නේ පුජ්‍යලත්වය පදනම් කරගෙන. කිසිම පිළිවෙතකින් මේ ලෝකේ නිවන් දකින්න බෑ. ඒකට හේතුව තමයි පිළිවෙතක් අනුගමනය කරන්නේ පුජ්‍යලේ ක්‍රීම නිසා. කිසිම ප්‍රතිපත්තියකින් නිවන් දකින්න බෑ. සියලු ප්‍රතිපත්ති තියෙන්නේ පුජ්‍යලත්වය පදනම් කරගෙන. කිසිම ක්‍රියාවකින් නිවන් දකින්න බෑ. ක්‍රියාව තියෙන්නේ පුජ්‍යලත්වය පදනම් කරගෙන. දැන් මොකද්ද නිවන් දකින්න පුළුවන් ක්‍රම? මන් දන්නවා මේක වරදවා වටහා ගන්න ස්වභාවයේ 99 දශම ගාණක්ම තියෙනවා. ඊට පස්සේ ටිකක් කල්පනා කරලා ඔබ ආයි ප්‍රතිපත්තියක් හදලා මට කියා ප්‍රකාශ කරාවේ එහෙමනම් තියෙන්නේ මෙන්න මේ වගේ ප්‍රතිපත්තියක්. මක්නිසාදයක් පුජ්‍යලත්වයේ ප්‍රතිපත්ති සම්පාදනය කරනවා මිසක් එතනින් එහාට දෙයක් යාට කරන්න බෑ. නමුත් ලෞතර බුදු කෙනෙක් වහාගන්නේ අන්නේ සාපේක්ෂවාදයට එහා ගියපු සමාන කරන්න බැරි නිර්පේක්ෂිත ධර්ම. ඒ නිර්පේක්ෂිතයි කියන එකේ අදහස සම්මත අදහසක් නෙමෙයි. ධනාත්මක හෝ ඍණාත්මක නැහැ. නිර්පේක්ෂිතයි කියන්නේ ඒකයි. ධනාත්මක වුණොත් ඍණාත්මක වුණොත් ඒක සාපේක්ෂිතයි. ඒක නිර්පේක්ෂිතයි. දැන් බලන්න ඔබේ ඥානය මොන තරම් දුර්වලයිද, අසරණයිද, දුප්පත්ද? ඇයි ලෝකය තුල කැරකි කැරකි ඉගෙන ගත්තට මේ ලෝකෙ නිදහස් වෙන්න විශ්වය තුලට සම්බන්ධ වෙන්න ඥාණයට බැරි කම? ඇයි බැරි කම? හරියට නෙවැරදිව දුක අඳුනගත්තේ නැති කම. දුක්ඛේ අඥාන. සංසාරේ දුක් විඳ මිනිස්සු සංසාරේ දුක් විඳින හේතුව මොකක්ද? දුක්ඛේ අඥාන. දුක්ඛ සමුදය අඥාන. දුක්ඛ නිරෝධේ අඥාන. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥාන. මේ අඥාන කම් ටික තියෙනකන් නිවන් දකින්න බෑ. දුක ඈතින් නෙමෙයි ඔබ විඳින තැන, මෙතනම දුක තියෙන්නේ. සසර රැඳුන ගතිය දුක. මමත්වය වැඩෙන්නේ විඳන ධර්මතා තුළ. මමත්වයට විඳින්න බැරි නිසා මේ ධර්මය, මමත්වයේ පාර්ශවයේ ඉන්න කෙනෙක් නම් මමත්වයත් එක්ක එකතු වෙලාම කියන ඔය බණ මට තේරෙන්නේ, මේ මන් තේරෙන බණක් අහන්නම් කියලා. ඒකට හේතුව එයා මඤ්ඤමාණයෙන් ඉන්නේ. මඤ්ඤමාණයෙන් ඉන්න අය අනිවාර්යයෙන්ම මමත්වයට පාක්ෂික වූ අය මේ දහම් ප්‍රතික්ෂේපිතයි. ඒ හේතු ඔවුන් විඳින්න පුළුවන් දහමක් හොයන්නේ. මේක විඳින්න බැරි දහමක් නිසා මාරයට මේක දෙනකොට පින්නතුනේ නයාට අර අඳුකොළ පේනවා වගේද කොහෙද කියන මොකද කතාවක් තියෙනවා. නයාට මුකුටියා වගේ කියලා කියන්න පුළුවන්. හරියන්නේම නැහැ. දැන් බහුතරය මේ ලෝකේ ප්‍රතික්ෂේප කරන්නේ මේ ගැඹුරු ආධ්‍යාත්මික මේ නිර්වාණ ධර්මයේ ඒකයි. මොකද මමත්වයට පාක්ෂිකව ඉන්නේ ඔබ. බලන්න වින්දනීය සතුටක් දෙන වැඩසටහනක් සංවිධානය කරා. ටිකට් එක පටන් ගන්නෙ 10,000යි. කෙත්තාරාම ක්‍රීඩාංගණය වුණත් පිරෙනවා. මඤ්ඤමානේ හැමෝටම තියෙන මමත්වයේ පෝෂණය කිරීම, මමත්වයේ වින්දනය කිරීම, මමත්වය සතුටු කිරීම තුලින් මට සතුටක් ලැබෙයි කියන දුක්ඛ අඥානකම තියෙනවා. මේ මමත්වය කියන්නේ හිල්වෙච්ච කලයක් වගේ එකක්. ඒක කරන්න බෑ කියලා ඒකට ඒක කවද තේරෙද්දන සමහර අය මේ ආත්මය තුල මේක තේරුම් ගන්නෑ. සත්‍ය තේරුම් ගන්න නැතුව ආගමික විශ්වාසයන් තුල වයසට ගිහිල්ලා මැරිලා යනවා. පව් අසරණයි. ලබාගත්ත මිනිස් ආත්මය නිස්කාරණයේ ගේවා දැමුවා. බෞද්ධයන්ට මේක තියෙනවා. තිබුණට ඒ බෞද්ධයෝ අධ්‍යයනය කරන්නේ අර අනිත් ආගමිකයන්ට වඩා දෙගුණයක් අසරණයි. ඒ හේතුව අතේ තිබුණු ටොපිය කටේ දාගත්තේ නැති වරද වගේ. කියන්නේ ළඟ තිබිලා මේක අදහන්න නෙමේ තියෙන්නේ, විශ්වාස කරන්න නෙමේ තියෙන්නේ. යතහ භූතං පජානාති, සත්‍ය සත්‍ය වශයෙන්ම යතහ භූත තත්වේම අවබෝධ කරගන්න, පසක් කොට ගන්න, ප්‍රත්‍යක්ෂ කොට ගන්න තියෙන්නේ. අපිට මේ ධම්මග ගමන් කරන්නටත් ධම්මග සොයන්නටත් තිබුණු එකම දේ, වටිනාම දේ තමයි විශ්වාස නොකිරීම. කිසි දෙයක්ම විශ්වාස කරන්න කැමති නැහැ. විශ්වාස කරන්නට නොයෑම තමයි ධම්මගේ තියෙන එකම රහස අවබෝධ කරගන්න. කිසි දෙයක් විශ්වාස කරන්න යන්නේ නැහැ. අවිශ්වාස කරනවයි කියන එක නෙමෙයි, විශ්වාසයේ නොබ්බට ගිහිලා අධ්‍යයනයක පරීක්ෂණයක ප්‍රත්‍යක්ෂතාවයක් කරා යන ගමනට යනවා. අපි ඇයි එක පැත්තක් එපයි කියපු ගමන්ම වැටෙන්නේ අනිත් පැත්තට? ඒ කියන්නේ විශ්වාස කරන්න එපයි කරන්න නැහැ කියෝ ගමන් එහෙනම් අවිශ්වාස කරනවා යන්නේ නැහැ. අවිශ්වාස කරනවායි කියන තැනට එන්නේ නැතුව මේ මධ්‍යයෙන් පිබිදෙන්න, හැම තැනෙදීම මධ්‍යයෙන් පිබිදෙන්න, මදහත්ව නැගී සිටින්න. සුඛේ පයි කියපු ගමන් දුකට පෙළෙන, දුක් විඳින්න එපයි කියලා කියපු ගමන් අන්සැපට යනවා. එහෙම නෙමෙයි, මේ තියෙන මධ්‍යයක් තියෙනවා. මේ මධ්‍යයෙන් පිපෙන තන තමයි දාර්ශනිකයාව වෙන්නේ. දැන් ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි කියන්නේත් ඒකනේ. ප්‍රඥාව වැඩි වුණොත් කට්ට කෛරා ටික, ශ්‍රද්ධාව වැඩි වුණොත් මෝඩ පැහැදීම. මධ්‍යයෙන් පිබිදුනහම තමයි ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමබර කරගෙන ගන්නගෙන. මාරයා ඔබෝ වෙලාගෙන සිටින නිසා, සක්කාය දිට්ඨිය ඔබෝ වෙලාගෙන සිටින නිසා, ඒ සක්කාය දිට්ඨියට දැනෙන අපහසුතාවය ඔබේ ශරීරය හරහා ඔබේ මනස හරහාද ඒක ඔබේ දෙයක් හැටියට දැනෙන්න ඉඩයි. ඇයි යාට මේ ධර්මයේ නිරාහාරයිනේ. ධර්මයේ තුල සක්කාය දිට්ඨියට ආහාරයක් නැත. සක්කා දිට්ඨිය නිරාහාර බවට පත් වෙනවා. එතකොට එයාගේ පෝෂණය නැති වෙනකොට එයාගේ දුබලභාවය පෙන්눔 කරනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕන මෙතන සක්කාය දිට්ඨිය කියලා වෙනම ස්වરૂපයක් තියෙනවා. මේ ස්වરૂපය මගේ කයෙන් මං එලවලා දාන්න ඕන. ඒකට මං ඕන යුද්ධයක් කරනවා. මොකද හේතුව මේ සක්කාය දිට්ඨිය කියන මේ බලවේගය මට මාව වෙන්න දෙන්නේ නැහැ. මාව වෙන කෙනෙක් බවට පත් කරලා තියෙනවා. මේ ස්වභාවික පුජ්‍යලයාට වෙනුතුනේ ලෝභය නැහැ, ద్వේෂය නැහැ, මෝහය නැහැ. ඊටාම ලස්සනයි. ඊටාම මනස්කාන්තයි. හරිම සාධාරණයි. යුක්ති සහගතයි. සක්කාය දිට්ඨිය තමයි පින්නතුනේ ලෝභ ද්වේෂ මෝහ වලින් ඒ මිනිසයා වෙලා ආවේශ කරවන්නේ. ඇති දෙයක් නෑ, ලබන දෙයක් නෑ. දැන් මේ ලෝකේ මේ ඒ කාලේ ඉඳලා මිනිස්සු පෝසත් වෙනවා, දියුණු වෙනවා, සංවර්ධනය වෙනවා. කොවිච්ච දෙයක් තියනවද? ඒක මිනිස්සෙකුට තාමත් අපිට ලෝකේ හම්බ වෙනවද පෝසත් මිනිස්සේ? ඒ හැමෝම දුප්පත්. දැන් අපි පෝසත් කියලා හිතාගෙන හිටපු කට්ටිය පස්සේ බලනකොට ඔකටම වඩා දුප්පත්. ඒකට හේතුව සමහර වෙලාවට විශාල ණය පද්ධති, සමහර වෙලාවට ඒ මිනිස්යාගේ තියෙන මානසික ආදති. තේරෙනවා නේද? එන්නේ ධර්ම කරුණු ටිකේකට කැටි කරලා ගත්ත තැන ඔබේ ප්‍රශ්නෙත් ඔබේ ප්‍රශ්නෙට හේතුවක් ඒකේ නිරෝධයත් ඒ නිරෝධගාමි ප්‍රතිපදාවත් ඔබට තේරෙන්න ඕන දැනෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ නමක් හර දරුණු අඟුලිමාලට ඔබ නතර වෙන්න කියලා කියපු වචනේ මොනතරම් ගැඹුරු වචනයක්ද? ඒක කකුල් දෙකෙන් විතරක් නෙමෙයි මනුෂ්‍යයාට හිතෙනුත් නතර වෙන්න කියන පණිවිඩය ලබා දුන්නේ. ඔබ නතරවන්න බලන්න ඔබේ දිවිල්ල ඔබ නතරවන්න බලන්න නතර වෙලා හොඳ හුස්මක් ගන්න බලන්න. ආයි දුවන් හිතන්න එපා. කොහෙවත් දුවන්න ඕනේ නැහැ. නිවන තිබෙන්නේ නතර වුණු තැන. හැබැයි පූජ්‍යලත්වය පදනම් වෙලා සිටින තාක්කල් ඔබව දුවනවා. පුජ්‍යලත්වයත් එක්ක නතර වුණාට ඒක නතර වීමක් නෙමෙයි. පුජ්‍යලත්වයෙන් තොරව නතර වීමයි නතර වීම. එවිටයි චිත්ත විවේකය දැනෙන්නේ. සැබවින්ම තමන් නතර වුණා වගේ කියලා මොනවද ඒ අනතර වෙන්නේ? වේදනාවන් වලින් නතර වෙනවා. සංඥාවන් වලින් නතර වෙනවා. සංකාර වලින් අතර වෙනවා. විඥාන වලින් අතර වෙනවා. නාම රූප වලින් අතර වෙනවා. සදායතන වලින් අතර වෙනවා. ආස්සයෙන් අතර වෙනවා. භවයෙන් යා අතර වෙනවා. ජාතියෙන් ජරාවෙන් මරණයෙන් යා අතර වෙනවා. මේ නතර වීම සියල්ලම සම්පූර්ණ වෙනවා. ඔබ නතර වන්න. පින්නතුන්ට කදිම උදාහරණයක් සමග මනස ගැන නිවන ගැන පැහැදිලි කිරීමක් කරන්න. පින්නතුන් දන්නවා සූදු පිටිය. සූදු පිටිය කියලා කිව්වහම මෙතන නැත්තේ නෑනේ අවුරුද්දට කැට පොලක කැට ගහපු නැති කෙනෙක් නෑනේ නේ. කැට ගහලා තියෙනවානේ පොඩි ළමයි ටික එක්ක හරි එකතු වෙලා කැට ගහලා තියෙනවා. ඒකට කියන්නේ සූදු පිටිය තමයි. කෙත් තියෙන්නේ සූදුවක් තමයි තියෙන්නේ. පොඩ මතක් කරගන්න ඔබේ කැට ගහපු දවස, කැට ගහපු විදිය. එතන තියෙන කලබලය, නොසන්සුන්කම සහ තරඟකාරීත්වය, උද්‍යෝගයේ තියෙන ස්වභාව ලක්ෂණ රහසක් තියෙනවනේ. ඒ ඔක්කොම මතක් කරගන්න බල. දැන් මෙයා උත්සාහ කරන්නේ මෙතන සූදු පිටිය තුල ජයග්‍රහණය, එහෙම නැත්නම් සතුට කියන එක ළඟා කරගන්න. ඒක නෙනේ. අනිත් කෙනාගේ දුක එහෙම අපිට වැඩක් නැහැ. මම දිනන්න ඕන. ඊට පස්සේ ඒක ටිකක් ලොකුවට තවත් ආකාරයකින් සිද්ධ වෙන තැනක් තමයි මේ සමාජය කියන්නේ. කවුරුත් කැට ගන්නව, කවුරුත් බිස්නස් අරිනව, කවුරුත් රස්සාවල් කරනව, කවුරුත් ව්‍යාපෘති ආරම්භ කරනව. පෙල්ලිච්ච කෙනා වැඩි වැඩි පැත්ත පෙල්ලිච්ච කෙනා, ඔට්ටුව පෙල්ලිච්ච කෙනා දිනුව. නැත්තම් අසාර්ථක වෙනවා. දැන් අර අපි අර කුඩා කැට පොළ, එහෙම නැත්නම් පොඩි ගූරු පොළ, සූදු පොළ ගත්තාම ඊතර ජය බලාපොරොත්තුෙන් තරඟේ ඔබ ඉදදී ඔබේ ඇඟේ වැඩ කරන ස්වභාවය, මේ තරඟකාරීත්වය ඔබට දැනිලා ඇති. සල්ලි වල වටිනාකමක් නැහැ. සමහරලාට ජය පරාජයත් එක්ක ඒකේ තියෙන හරි තරඟකාරීත්වයක් හැදෙනවා. ඒ තුල එයා වෙහෙසටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා, තරඟකයට වැටෙනවා. තරඟයට වැටි වැටි පරාද වෙනෙහි තව තරඟයටපත් වෙන පටන් ගන්නවා. නානා උපායන් වලින් දිනන දිනන් හදනවා. ආයි දිනනවා, ආයි පරදිනවා, ආයි නැත්තට නැති වෙනවා, ආයි දිනනවා. කොට වැරදි කියමනකුත් හදලා තියෙනවා. මේ නිදේ වැටුනහම ලින් කටින්මයි ගොඩ එන්න ඕන කියලා වැරදි උදාහරණයක් හදලා තියෙනවා. වැරදි නොගැලපෙන උදාහරණයක් හදලා තියෙනවා. නිදේ වැටුනහම ලින් කටින්ම තමයි ගොඩ එන්න ඕන. නමුත් ඒක හැමතැනටම ගැලපෙන්නේ නැහැ. ඒ වගේ නොගැලපෙන උදාහරණ තියෙනවා. ඒ අසාර්ථකත්වයක් වුණාම ඒ අසාර්ථකත්වයේ තුලම තව යෙදිලා ඒකෙන්ම ගොඩ එන්න කියනවා වගේ නිකන් වැරදි අදහසක් දෙනවා. ඒක එච්චර හොඳ එකක් නෙමෙයි. ඉතින් මෙහිම මේ සූදු පොලේ ඉන්න කෙනෙකුට මෙහිම දිගින් දිගටම සූදු පොලේ මේ තියෙන විලාපෙත් එක්ක, ඔට්ටු ඇල්ලීමත් එක්ක, තරඟකාරීත්වයත් එක්ක ඉන්න කෙනෙකුට මෙයාට හිතෙනවා සූදුව කියන්නේ ප්‍රශ්න ඇති වෙන එකක්. ජය ලැබුවාම හතුරු ඇති වෙන එකක්. පරාජය ලැබුවාම තැවීම ඇති වෙන එකක්. මට සූදුව ඕනේ නැහැ කියලා එක්කෙනෙක් අර සූදු පිටියේ කට්ටිය අතන කෑකොස්සන් දෙද්දි පැත්තකට වෙලා බුලත් ඉඩක් හපාපා පාඩුවේ ඉන්නවා. ඒක දිහා බලන්නෙත් නැහැ, අවධානයකුත් නැහැ. එහෙම සීයල ඉන්නවනේ නේද? ඒ පොඩි ඕගේ වැඩක්, ඒක ඒගොල්ලන් වැඩක්. එයා පොතක් බලන පාඩුවේ ඉන්නවා. මන් දැක්ක මෙන්න මේ සූදු පිටියක් වගේ තමයි ඔබේ මනස. අපේ මනස, මිනිස් මනස සූදු පිටියක් වගේ. වැඩි 10, වැඩි 10, වැඩි 10, අඩු 10, අඩු 10. මේක 15. අල්ලනවා කැට. මේන මේ වගේ වැඩ කරන මනසට කොයි වෙලාවක හරි තේරෙන්න ඕන පින්නතුනේ මේ සූදු පිටිය නිස්කාරණයි, නිෂ්ප්‍රයෝජනයි. බලන්න ඔබේ මනසේ ඒ වගේ ලක්ෂණයක් කාලබෝට්ටියක් නැද්ද කියලා. ඕම නෙමෙයි මෙහෙම. ඕම නෙමෙයි මනස හදන්න ඕන මෙහෙම. දැන් මේ මනස තුල හැමෝම මේ සිතුවිලි පද්ධති වෙනස් කරගෙන බලන්නේ මොකද්ද මෙතනත්? සැනසෙන්න. ගෙදරත් සිතුවිලි පද්ධති වෙනස් කර කර මොකද්ද බලන්නේ? සැනසෙන්න. ජීවිතේ පුරාම සැනසෙන්න ඔට්ටු අල්ලනෝ. හැම දෙයක්ම කරගත්ත මිනිස්සු සැනසෙන්න. සමහර ඒවා තමන් අල්ලපු විදියට ඔට්ටුව පෙරළුණා. සමහර ඒවා අල්ලපු විදියට ඔට්ටුව පෙරළුනේ නැහැ. එක සැරයක් ඔට්ටුව දෙන්න, ඒ වගේ දෙකක් සමහර වෙලාවට පරාද වුණා. ආයි දිනාගෙන ටික ටික දිනාගෙන යන ලොකුවට පරාද වෙනවා. ලොකුවට පරාද වීගෙන ගිහිල්ලා ලොකුවට එක පාට දෙනනෝ. ඔය පෙරලිකාරීත්වයේ සූදු පොළක තියෙන ලක්ෂණය මේ මනස තුල තියෙනවා. එයාට ඇති වෙන සූදුවෙන් ලබන ජයග්‍රහණයද මට පළක් නැත කියන தත්ත්වය ඇති වෙන්න ඕන. අන්න එයා එදාට තමයි සූදුවෙන් අත් මෙදෙන්නේ. සූදේ පරාජය නිසා නෙමෙයි, සූදුවෙන් ලබන ජයග්‍රහණයටද ඒ ලබන දෙයටද මට පළක් නැහැ. අන්න ඒ වගේ දැන් මේ මනස තුල ලබන ජයග්‍රහණයත් මට පළක් නැහැ. යමෙක් මේ ජය පරාජය දෙක අතහරිනවා, මේ ජය පරාජයෙන් නිදහස්ව වාසය කරනවා, පණ්ඩිතයෝ මේ ජය පරාජයෙන් වෙන්ව වාසය කරනවා, නතරුණු මනස එය නොවේද? නතර වුණ මනස එය නොවේද? සූදු පිටිය ඕනේ නැහැ, ජය පරාජය ඕනේ නැහැ, ඔබේ ආධ්‍යාත්මික සූදු පිටිය ඕනේ නැහැ, ජය පරාජය ඕනේ නැහැ. සිතට අණක් දෙන්න එපා. අණක් දුන්නොත් එතෙන්ට බණක් කියන්න සිද්ධ වෙනවා. ඒ අණ තුල තියෙන්නේ සක්කාය දිට්ඨිය. මේ ලෝකේ හොඳ දෙයක්වත් නරක දෙයක්වත් මධ්‍යස්ථ දෙයක්වත් නැහැ. අන්න ඒකට කියනවා අනිත්‍යයි. හොඳ දෙයක් තියෙනවා නම් ඒක නිට්ටයක්. නරක දෙයක් තියෙනවා නම් ඒක නිට්ටයක්. මධ්‍යස්ථ දෙයක් තියෙනවා නම් ඒක නිට්ටයක්. හොඳත් නැහැ, නරකත් නැහැ, මධ්‍යස්ථත් නැහැ, මොකවත් නැහැ. ඒ කියන්නේ කෝකත් එකයි කියන එක නෙමෙයි. කෝකත් මේකයි කියන එකවත් නෙමෙයි. කිසිම නිට්ටයකට එන්නේ නැහැ. කෙනෙක් වරදවා ගත්තොත් එහෙම මේ හොඳකුත් නෑ, නරකකුත් නෑ, මධ්‍යස්ථකුත් නෑ. ඒ කියන්නේ මොකක් කළත් එකයි. එතකොට ඒක නිත්‍යයක් නෙමෙයිද? එතකොට අර හැම එකම කරන්න නිත්‍ය ගත. ඒ කියන්නේ හොඳත් කරනවා, නරකත් කරනවා, මධ්‍යස්ථත් කරනවා. එතකොට හොඳකුත් නෑ, නරකකුත් නෑ, මධ්‍යස්ථකුත් නෑ කිව්වහම ඔය තුනම කරන්න වැටෙන්න කියන එක නෙමෙයි, ඔය තුනෙම නිදහස් වෙන්න කියන එක කියන්නේ. ඕක ගෝචර වෙනවද ඔය කියපු කාරණේ? ලේසියෙන් ගෝචර වෙන්නේ නැහැ. හැබැයි ගෝචර කරගන්න මහන්සි වෙන්න ඕන. ගෝචර වෙන්නේ නැහැ තමයි, නමුත් ගෝචරයක් කරගන්න මහන්සි වෙන්න ඕන. හරි, ඒකට අපි අර උසට තියෙන ගෙඩියක් අපි ඒක කඩා ගන්න උඩ පයින්නවනේ, ඒ වගේ මහන්සි වෙන්න ඕන. ප්‍රශ්නයක් නැත්තම් කලබල වෙන්න බා, ප්‍රශ්න හදා ගන්න බා, පාඩුවේ ඉන්න. අපි හොඳට තියෙන වාහනේ මේ ගරාජ් එකට ගිහින් පෙන්වන්නේ නැහැනේ, මේක ලෙඩක් තියෙනවද බලන්න බාසුන්නේ නැහැ කියලා. ලෙඩක් ආවහම තමයි ගිහින් පෙන්වන්නේ. හැබැයි ලෙඩේ හොයාගන්නත් පුළුවන්කම තියෙන්නේ. හැමෙන් සැරේ නිශ්චලව ඒක ක්‍රියාත්මක වෙන්නට ඉඩ හරින්. බාහිර ප්‍රශ්න කියලා જાතිකුත් තියෙනවා. ආධ්‍යාත්මික ප්‍රශ්න කියලා જાතිකුත් තියෙනවා. කායික ප්‍රශ්න කියලා જાතිකුත් තියෙනවා. මානසික ප්‍රශ්න කියලා જાතිකුත් තියෙනවා. සම්මුති ප්‍රශ්න කියලා එකකුත් තියෙනවා. මේක ආධ්‍යාත්මික ප්‍රශ්න කියලා දෙයක්ත් තියෙනවා. එතකොට සම්මුති ප්‍රශ්න සම්මුති විදියට, පරමාර්ථ ප්‍රශ්න පරමාර්ථ විදියට, කායික ප්‍රශ්න කායික විදියට, මානසික ප්‍රශ්න මානසික විදියට විසඳෙන්න ඕන. බඩිකින්නක් ඇති වෙනවා, පිපාසයක් ඇති වෙනවා, ඒක මානසිකව විසඳන්න බෑ. ඒව කායිකව ආහාර පාන අනුභව කිරීම, සිව්පස්සේ පරිහරණය කිරීම. සීතලෙන් උෂ්ණයෙන් නැති වෙනෝ පීඩා. ඒක මනසින් විසඳ ගන්න බෑ. ඕගොල්ලෝ රහතන් වහන්සේලා නේද මේ ඕවයි උසන්න කියලා එහෙම කිව්වේ නෑ. බුදුහාමුදුරේ ඒවට දෙපොට සිවුර, තනිපොට සිවුර, වැසි සලුවනේ ආදී නම් කළානේ. ඒ සීතල උෂ්ණ වලින් වැලකෙන, ඒ කාලේ තිබුණේ අර මේ කබායවල්. ඒ කාලේ තිබිච්ච ඒවා තමයි වැසි සලුව. එහෙම දෙපොට සිවුර එහෙම හැදුවේ ඒකට සීතලට පොරවා. තුම්පට සිවුර පොරවන්න. දැන් අපි ඔක්කොම මේකෙන් විසඳ ගන්න යන්න එපා. නේද? ධර්මයෙන් විසඳ ගන්න පුළුවන් කොයි පැත්ත විතරයිද? මානසික පැත්ත විතරයි. අනිත් පැති හැම එකක්ම ධර්මයෙන් විසඳන්න පුළුවන් කියලා හිතන්න එපා. ලෙඩේ හොඳ කරගන්නත් ඕන, ඇහැ හොඳ කරගන්නත් ඕන, කෙස් දිනේක හොඳ කරගන්නත් ඕන. ඈ ප්‍රෙෂර් එක මානසික පැත්තෙන් ඇති වෙන දේ වළක්වන්න පුළුවන්. හැබැයි ප්‍රෙෂර් එක කායික පැත්තෙන් හේතු නිසා හට ගන්නවා. මානසික හේතු නැතුව. මානසික හේතු වලින් ඇති වෙන පැත්ත වළක්වන්න පුළුවන්. ඔබට තවමත් නිවන මුණ ගැසුනේ නැත්තේ මොකද කියලා මගෙන් ඇහුව මට කියන්න තියෙන ඔබ තාම නතර වුන්නේ නැහැ. නතර වීම ඉගෙන ගත්තේ නැහැ. නතර වෙන හැටි දන්නේ නැහැ. ඔබ තාම දුවනවා. දැන් දුවන්නේ වෙනදනම් හොයාගෙන දිව්‍ය වෙන වෙන දේවල් නේ. දැන් දුවන්නේ නිවන හොයාගෙන දුවනවා. හැබැයි කවුරුත් දන්නේ නැහැ නිවන තියෙන්නේ නතර වුණ තැන කියලා. නතර වෙන්න කිව්වහම ආයි ක්‍රමයක් හදනවා. නතර වීම කියලා එකට දුවන ක්‍රමයක්. ආයි දුවනවා. මොකද දුවන්නේ? නතර වෙන්න දුවන්නේ. ඒ නිසා අපේ දායකයෝ මනහර අය ගොඩාක් අය නතර වෙන්න දුවනවා. ඉතින් ඉන්ද්‍රිය ගෝචර නෑ කියන්නේ මේක තමයි. මෙයාට මේ හූදු පිටිය තිත්ත වෙන්න ඕන. හූදු පිටිය එපා වෙන්න ඕන. මේකේ ජයත් එපා, පරාජයත් එපා කියලා එපා වෙන්න ඕන. හූදු පිටිය අත්හරින කෙනෙක් වගේ මේ මනස එයාට අත්හරින්න හිතන යම් දවසක එයා හුදු පිටියට බැස ගන්නෑ. හුදු පිටියක් ළඟින් ගියත් හුදු පිටියට බැස ගන්නෑ. හා හොඳයි හොඳයි, බොහොම හොඳයි, මෙතන සෑයන දිනන්න පුළුවන්, හරි ෂෝක් තැනක් මේ ජයග්‍රහණය ලැබෙනු, අරයට මෙච්චර දිනුමක් හම්බුණා, හා බොහොම හොඳයි බොහොම හොඳයි, කමන්නේ. ජය පරාජය දෙකට වහල් වෙන එක අයින් කරන්න ජීවිතේ පුදුම සන්තෝෂකින් ජීවත් වෙන්න පුළුවන්. ජය පරාජය දෙක හොයන්න එපා. තමන්ට ලැබිලා තියෙන තැන හොයන්නත් එපා, ලැබෙන තැන හොයන්නත් එපා. ජයද බොහොම හොඳයි, පරාජයද බොහොම හොඳයි. ලෝකයා විසින් මාව ජයග්‍රහණේ තබන්නත් පුළුවන්, පරාජය තබන්නත් පුළුවන්. ඒක ලෝකයාගේම වැඩක්, මට අයිතියක් නැහැ. මේ අවුරුදු මිලියන ගානම් පවතින මේ ලෝකේ නමක් තියන්න කාටද පුළුවන්? ප්‍රසිද්ධ වෙන්න කාටද පුළුවන්? මේ මිනිස් අන්ධ පුහුදුන් මිනිසුන් අතරම නමක් තියන්න කාට හරි උමනා වෙනවා නම් ඒක පිස්සුවක්. එහෙම දෙයක් කරන්න බෑ, එහෙම දෙයක් කෙරිලා නෑ ලෝකේ. අනිත් එක වැඩක් තියනවාද මේ මෝඩ ජනයාගේ? බුදුරජාණන් වහන්සේ ස්වභාව සත්‍ය මේ කරා. උන්වහන්සේ වැඳුම් පිදුම් ලබන්න වැඩ කරපු කෙනෙක් නෙමෙයි, හිල්ලල වැඩ කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි උන්වහන්සේ කොතනක හරි ඉතින් අපිට කියන්න තියෙන්නේ මේක බලන් ඉන්නවා නම් කියනවා ඇති මේ අන්ධ මිනිස්සු ටික මට මොකට වඳිනවද කියලා, මගේ මොනව ලබා ගත්තට වඳිනවද, මට මං ගැන මොනව දැනගෙන වඳිනවද, ලස්සන හොඳ කියවනක් පහුගිය දවසක තිබ්බා මම දැක්කා, සියල්ල අත්හල බෝධීන් වහන්සේ ළඟ අපේ මිනිසුන් සියල්ල ප්‍රාර්ථනා කරනවා කියලා. සිද්ධාර්ථ ගෞතමයන් බුදුරජාණන් වහන්සේ සියල්ල අත්හල බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා අපේ මිනිස්සු ටික වට වෙලා සියල්ල ප්‍රාර්ථනා කරනවා. බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා ඔබත් අතහැරීම වුරුදුවන්න, මනසින් අතහැරීම, දෑතින් අතහරින්න යන්න එපා. ඒවා ආසාවල් නෙමෙයි, ඒවා අවශ්‍යතාවල්. මිනිස්සු හැටියට ඒවා තියෙන්න ඕන, යාන වාහන තියෙන්න ඕන, මුදල් හදල් තමන් ඉන්න සමාජ තලයට අනුව ඉතිරි පහල් තියෙන්න ඕන, තරුවන්ගේ අනාගතය වෙනුවෙන් තියෙන්න ඕන, තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන්ගේ කුසලතාවයෙන් එක එක්කෙනාට තියෙන අවශ්‍යතා සහ ඒ තියෙන සමාජ තලයන් අතර ඒකේ තියෙන තත්ත්වයක් තියෙනවා, ඒක අනිවාර්ය තියෙන්න ඕන, ඒක අවශ්‍යතා. එහෙම නැතුව ඒක කරන්න බෑ. පවතින ස්වභාවය ඒකයි. සමහර රටවල් වලට ගියාම අනිවාර්යෙන් සීතල ඇඳුම් අඳින්න ඕන. එතකොට ඒක මොකද? අවශ්‍යතා. ආසාවට නෑ සීතල ඇඳුම්. සමහර රටවල් වලට ගියට වාහනයක් අත්‍යවශ්‍ය නෑ, තියෙන්න ඕන. AC එක තියෙන්න ඕන. නැත්නම් බෑ. ඒ අවශ්‍යතා. සැප නෙමෙයි, අවශ්‍යතා. තිබුණා ඕනම මිනිසෙක් ළඟ පවතින්නට අවශ්‍ය කරලා තියෙන අවශ්‍යතා තියෙන්න ඕන. දැන් අපිට වුණත් වහින දවසක, දැඩි සීතල දවසක අපි AC දානවද? දාන්නේ නැහැ. ෆෑන් දානවද? ෆෑන් ඕනත් නැහැ අද. අද දාන්නේ නැහැ. ඒ කියන්නේ අවශ්‍යතාවය නැහැ. පස්සේ දවසට විතරයි තියෙන්නේ. ඉතින් ඒ වගේ ජීවිතේ අවශ්‍යතා දෙයක්. අවශ්‍යතා ඒ විදිහට සැකසෙන එකත් අවශ්‍යතා හැකි පමණ හැකි ආකාරයට. ඒක සකස ගන්නවා. ඈත ගමක ඉන්න මිනිස්සුෙකුට ඒ AC එක ඌමනා කරන්නේ මිනිස්සුන්ට වෙල්ලායෙන් යන පළාතෙන් ඉන කුලඟ තියෙනකොට ඒක හරි ලස්සනයි. ඒ මිනිස්සුන්ට මේ ස්ක්‍රීන් මෙට් ඕනේ නැහැ. ඒ මිනිස්සේ හදා ගන්නවා අර මේ අත්තක පොඩි පැලක්. ඒ පැලේ පැද්දි පැද්දි ඉන්නවා ලස්සනට. ඒක හොඳ ස්ක්‍රීන් මෙට් වලට වඩා හොඳ තොටිල්ල වගේ තියෙනවා. ඒ වෙනසෙන්ගේ කැමති විදිහට ඒ අවශ්‍යතා හදා ගන්න. අච්චරයි. ඉතින් භෞතික දේත් එක්ක බුදුදහම කිසි වෙලාවක සම්බන්ධ කරන්න යන්න එපා. ඒක තමා ළඟ තිබුණත් අනුන් ළඟ තිබුණත් ඒක ලෝකේ දෙයක් කියලා හිතන්න පුරුදු වෙන්න. අනිත් එක අපි අතහැරීම පුරුදු කරනකොට අපි වෙස්සන්තර වෙන්න තව කෙනෙක් ජීවිතකම වුණේ කරන්න වෙනවනේ. දැන් ඒක හොඳද? අපි වෙස්සන්තර වෙනවා තව එක්කෙනෙක් ජීවිතකම වුණේ කරලා. ඔයා මේවා අල්ලගන්න මම මේවා අතාරිනවා. එතකොට ඒකත් නරකයිනේ. ඒකත් නරකයි. ඒකත් වැඩක් නෑ. ත තමා සතුව තිබුණද අනුන් සතුව තිබුණද ඒ සියල්ලම මහ පොළොවේ දේවල් පවතිනකන් අවුරුදු 100ක උපරිමයකට යටත්ව අපි කවුරුත් ජීවත් වෙන කාලයේදී පවතිනකම් පොඩි කලමනාකරණයක් විතරයි අපිට කරන්න පුළුවන් එච්චරයි කාටත් එච්චරයි. ඉතින් මිනිස්සු නිකන් බොරුවට මේක මගේ කියලා හිතනවා මේක අනුන්ගේ කියලා හිතනවා. අනුන්ගේ දේකුත් නැහැ මගේ දේකුත් නැහැ මේකේ. අනුන්ට අයිති වෙන්නෙත් නැහැ මේක මට අයිති වෙන්නෙත් නැහැ මේක මහ පොළොවේ දෙයක්. දැන් අපි එන්න ඕන කොතෙන්ටද? පිහිටන්න ඕන කොතෙන්ටද? පිහිටන්න තැනක් නැති බව යථාබෝධය කරන්න ඕන. එයමයි ඔබේ නිවැරදි පිහිටීම. පිහිටන්නට තැනක් නැති බව යථාබෝධය කරන්නට ඕන. එයමයි ඔබගේ නිවැරදි පිහිටීම. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කර මායාවෙන් සැඟවෙන්නට තැනක් අහසේද නැත පොළොවේද නැත දී යටද මහ සාගරයේ මැදද කොහෙවත් නැත. එහෙනම් එතනින් අවබෝධ කරගන්න ඕන මොකද? පිහිටන්නට තැනක් නැත. තැනක නොපිහිටියා නම් එහෙනම් එයාට භවයකුත් නැහැ. තැනක පිහිටියොත් තමයි භවයේ තියෙන්නේ. කිසිම තැනක නොපිහිටියා නම් එයාට භවයකුත් නැහැ. කිසිම තැනක නොපිහිටියා නම් එයාට කියනවා නිර්වාණේ පිහිටියා. ඒ කියන්නේ නොපිහිටි තැන පිහිටියා. ඒ කියන්නේ බැඳීම් නැති තැනටපත් වුණා. නිර්වාණය කියන්නේ ඒකනේ. නිර්වාණය මේක අවබෝධ කිරීමට ආසා අසීරුයි. ඒ නිසා තමයි අපි කියන්නේ නිරන්තරයෙන් ධර්මය අහන්න උනන්දුව තියෙනවා නම් ඕනකම තියෙනවා නම් ඔබට කොයි මොහොතක හරි ඔබේ තියෙන අවසාන දුර්වලකමත් නිදහස් වෙලා ඒ පුජ්‍යලත්වයේ නැතුව සක්කාය දිට්ඨිය නැතුව විචිකිච්ඡාව නැතුව සීලබ්බත පරාමාසය නැතුව අවදිවන මනස ඔබට දකින්න පුළුවන්. පුජ්‍යලත්වයෙන් තොරව අවදිවෙන මනස, පුජ්‍යලත්වයෙන් තොරව අවදිවන ඥානය, පුජ්‍යලත්වයෙන් තොරව අවදිවන පැවැත්ම, පුජ්‍යලත්වයෙන් තොරව දකින දැක්ම අවදිවෙන්න පුළුවන්. ඒ අවධිය නිසා යා ලෝකේට නිත්‍යයක් ලබා දෙන්නේ කොයි වෙලාවකවත්. මෙහෙම වෙන්න ඕන, මෙහෙම නොවෙන්න ඕන, එහෙම එකක් නැහැ. ඇයි? පුජ්‍යලේ නැති නිසා. මං අතෙන්ට යන්න ඕන, මෙතන ඉන්න ඕන, මෙහෙම වෙන්න ඕන, එහෙමත් නැහැ. එන විදිය හොඳයි. ඒක හදාගත්ත එකක් නෙමෙයි. ස්වභාවයේ ස්වභාවය. ස්වභාවයේ ස්වභාවය. හදාගත්ත මාර්ගයක යන්නේ නැහැ බුදු කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක්, ආර්ය ශ්‍රාවකෙක් හදාගත්ත මාර්ගයක යන්නේ නැහැ. එන පැත්තට යනවා ගලාගෙන. පවතින පැත්තට ගලාගෙන යනවා. එච්චරයි. ඒකනේ බුදු කෙනෙක් බණ අහන මිනිස්සෙක් ඉන්නවා නම් ඒ ඉන්න තැනක් හොයාගෙන ගිහින් බණ ටිකක් කියනෝ මිසක් පොර ගන්න, යුද්ධ කරන්න, අවබෝධ කරගන්න ඕන කියලා මේක දෘෂ්ටියක් හැටියට මිනිස්සු මේක පිළිගන්න ඕන කියලා එහෙම කන්නේ නෝ. පිළිගන්නවා නම් අනේ සාදු. බාපායි ගියාමට ප්‍රශ්නයක් එක්ක කියලා හිතනවා. මේක නොපිළගන්නවා නම් අනේ සාදු. මොකද අපිට රුදාවක් තියෙනවා එයා පායි. එයා දිවි ලෝකෙ ගියත් අපිට රුදාවක් නැහැ. එයා පායි ගියත් අපිට රුදාවක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. අනේ සාදු. පිළිගන්නවා. ඒක ඔබටම ඔබ කරගන්න මෛත්‍රියක් සහ යහපතක් නිසා අපිට ඇති දෙයක් නෑ. මේක පිළිගන්න කෙනාගෙන් අපිට ඇති වෙන ප්‍රයෝජනෙකුත් නෑ. නොපිළිගන්න කෙනාගෙන් අපිට ඇති වෙන ප්‍රයෝජනෙකුත් නෑ. තමාට තමා ප්‍රයෝජනේ හදාගෙන තියෙනවා නම් අර බුදු කිස බුදු රජාණන් වහන්සේ කෙනගේ ඉල්ලීම තමයි ඒ සත්‍ය අවබෝධ කොටගෙන ඔබ අද අවසාන යුග පුරුෂයා නොවන්න මේ අන් අයටද දැනගන්නට ඒ පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේදය දේශනා කරන්න කියන මේ ඉල්ලීමක් තියෙනවනේ. ඒක මනුස්සයෙක් හැටියට ඒක අර මාන්නයෙන් තොරව දේශනා කරන මාන්නයක් නැති ධර්මය. තේරෙනානේ මේ මාන්නේ නිදහස් වීම. එතකොට මාන්නේ නිදහස් වෙච්ච කෙනෙක් අර මාන්නේ තියන අයට යටත්ද? මාන්නයෙන් නිදහස් වෙච්ච කෙනා මාන්නේ තියෙන මිනිස්සුන්ට වඩා උසස්. ඇයි ඒ? මාන්නේ නැති නිසා. ඔබට ඒක තේරෙනවා? දැන් ඔබ හිතනවා මාන්නේ නැති කෙනා මාන්නේ තියෙන මිනිස්සුන්ට වඩා යටත් වෙන්න ඕන කියලා. නෑ. මාන්නේ නැති කෙනා මාන්නේ තියෙන මිනිස්සුන්ට වඩා උසස්. දැන් මාන්නේ නැති බුදුහාමුදුරුවෝ අනිත් මිනිස්සුන්ට වඩා උසස්ව ඉන්නවා. මානේ නැති බුදුහාමුදුරු මානේ තියෙන මිනිස්සුන්ට වැන්දි නෑ. දැන් ඒ දවස් ඒ කාලේ මහා පැරණි ඉසිවරු යෝගිවරු මේ සිටියා. පරණ අය රවුල් වවා ගත්ත අය නිකන් දඬු මුගුරු අතේ තියන් ඇටමාල ගණන් කර කර නිකන් අමුතු තත්ත්ව හිටියන බුදුහාමුදුරු තරුණයෙක්නේ අවුරුදු 35-40 තරුණේ කර ඉන්න අවුරුදු 100 ගණන් පරණ වෙච්ච අය බුදුහාමුදුරු ගිහිල්ලා වඳින්නේ. එතකොට බුදුහාමුදුරුවන්ට සමහර අය කිව්වේ මොකද? එයා හරි ආඩම්බරයි, එයා හරි මාන්නයි. මානේ නැති කරගත්ත කෙනෙක් මානේ තියෙන කෙනාට වඳින්නේ. ඒකට හේතුව මානේ කියන්නේ මේ පොඩි දෙයක්. මානේ දුරු කර ගැනීම කියලා කියන්නේ විශාල තත්ත්වයක්. මානේ තියෙන කෙනා දුක් විඳින කෙනෙක්. එයා දුක ඉක්මවපු කෙනෙක් නෙමෙයි. අනවබෝධයේ සිටින කෙනෙක්. එයා අවබෝධයට පත් වෙච්ච කෙනෙක් නෙමෙයි. මානේ තියෙන කෙනා සිල්වත් කෙනෙක් නෙමෙයි. තේරුණා නේද? මානේ තියෙන කෙනා පව් නොකරන කෙනෙක් නෙමෙයි. තමා වෙනුවෙන් කියන තැනදී පව් කරනවා. මේ මානෙන් පිරි ලෝකය මේ සතුට හොයාගෙන යන ජයග්‍රහණය හොයාගෙන යන මේ සමාජය හරි භයානකයි. හරි භයානකයි. අක්කු වගේ කොයි වගේද කියනවනම් මේ ලෝකේ කාම ලෝකයේ මේ කාම වස්තු මේ සියලුම මිනිසුන් පරිහරණය කරන රන් රිදී මුතු මැණික් වතු පිටි ඉඩම් ගණන් යාන වාහන ඔක්කොම ගණන්නේ කාම ලෝකයේ කාම වස්තු. මේ කාම වස්තු හරියට මහණෙනි හරියට අර ගිජු ලිහිණියෙක් ගත්ත මස් කැදල්ල වගේ කියනවා. ඇයි ගිජු ලිහිණියෙක් ගත්ත මස් කැදල්ල පාස්සේ ඔක්කොම අර කතාර නිකන් කොටනවනේ. අතාරිය නැත්තොත් අර කොටලා ඒකෙන් මැරෙනවා. ඉතින් මොකද කරන්න කියලා හනෝ මහණෙනි අර කුස්සා එක අතාරිනවා කියන අර වැඩි කට්ටිය එකතු වෙලා කොටනකොට අතාරිනවා. අතහැරියා නිදහස්. ඒක තව එක්කෙනෙක් ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? අනිත් ටික ඔක්කොම එකතු වෙලා අරට කොටනවා. ඉතින් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ මේ අර මේ මස් කෑල්ලක් අරන් යනවා වගේ තමයි. මේ ධනය මේ දේවල් අපි පරිස්සමෙන් අරන් යන්නේ. කරේ මාලේ දමා ගත්තර කමන්නේ බයික් එකක් ළඟින් යනකොට කරල් යන්න වෙනවා. ඈ හරි පරිස්සමෙන්. ඒකට තමයි අපි ඒක නිසා තමයි කැමරා දාගෙන වටේට තාප්ප බැඳගෙන ඉබ්බෝ දාගෙන වීදුරු කටු ගහගෙන ඈ සිකියුරිටි දාගෙන මේ ඔක්කොම තියෙන මොකටද? අර අනිකුත් ඔක්කොසෝ මේ අලක්ව ගන්න. ලේසි නේ. පොඩ්ඩ මගාරුණු මේ උකුසු මේව දැහැගෙන යනවා. ඉතින් කාම ලෝකේ කියන්නේ එවැනි දෙයක්. මිනිසුන්ට එන්න 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 මේ කාම ලෝකයේ ගිජුභාවය ඇති වෙන්න ඇති වෙන්න දියුණුව ලැබේද පිරිහීම ලැබේද? පිරිහීම ලැබෙන්නේ පිළිතුරේ. දැන් බලන්න එන්න එන්න මිනිසුන්ගේ ආයුෂයෙන් පිරිහෙනවා. ඒ දවස්වල අවුරුදු 180 ජීවත් වෙච්ච හාමුදුරුවෝ හිටියා. 160 135 40 ජීවත් වුණා බුද්ධ කාලයේදී. පරම ආයුෂ අවුරුදු 120යි. ගොඩාක් දෙනෙක් අවුරුදු 125 ඉඳලා තමයි අවුරුදු 130 ඉඳලා තමයි නැති වෙන්නේ. ඒ අතර බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ නැති ඇයි කියලා අපිට හිතෙනවනේ. අවුරුදු 120ක් ඉස්සරහක් විතරයි. බුදුරජාණන් වහන්සේ ඉතින් කල්පනා කළා, අදිෂ්ඨානයක් කළානේ බුද්ධත්වයේදී නේද? මාරයට පොඩි පොරොන්දුවක් දුන්නනේ. මොකද්ද? ශ්‍රාවකයන්ගේ ශ්‍රාවකයෝ බිහි කළා, මේ ශාසනය පවතිනව දැකලා. ශාසනය කියන එකෙන් අදහස් වෙන්නේ මේ ධර්මය, ධර්ම අවබෝධාත්මක පරම්පරාව පවතිනවා කියලා දැකලා මම පිරිනොම්පාන. නැත්නම් මාරේ ආරාධනා කරන්නේ පිරිනොම්පාන. දැන් ඔබ හරි බුදුහාමුදුරන්ගේ අදිෂ්ඨානය තිබ්බ එච්චරයි, මට මේක සත්‍ය අවබෝධ කරගන්න ඕන කියලා ටක් ගාලා මාරයා එතෙන්ට ආවා. ඇවිල්ලා කිව්වා දැන් හරි, දැන් පිරිනොම්පාන කියලා. මෙන්න දෙයක් තමයි මේ මනස තියෙන්නේ. මනසේ කිව්වට ඒක අර බැඳිච්ච මනස නෙමෙයි. නොබැඳුණු තැනින් ඒක විග්‍රහ කරන්න බැරි තැනක්, විග්‍රහ කරන්න බැරි ස්වභාවයකින් මේ ලෝකයේ මේ පංචස්කන්ධයේ අයිති මායනේ. ඒ පංචස්කන්ධයේ හරහා එන යම් පණිවිඩයක් ඒක. ඇයිලකෝ දැන් හරි කිය බුදුහාමුදුරුවෝ දැම්ම බෑ. ඒක දෙන්නම ඕන, ඒ උත්තානේ දෙන්නම ඕන. දුන්නා. දුන්නේ මොකද්ද? මම මේ ශ්‍රාවකයෝ ශ්‍රාවකයන්ගේ ශ්‍රාවකයෝ බිහි කළා. දින බුදුරජාණන් වහන්සේට තව බොහෝ කාලයක් වැඩ ඉන්න කියලා ආරාධනයක් හම්බුනෙත් නෑ. බුදුරජාණන් වහන්සේ තීරණය කළා මම ඉදිරියේදී පිරිනුවම් පාන දැන් ඇති. එහෙම ඉන්නව නේද වයසට කියලා? දැන් මේ තරුණ වියේ හොඳට කාය බලය එහෙමේ ශක්තිය තියදී අපි කවුරුත් හිතන්නේ මැරුණොත් හොඳයි කියලා. අපිට හම්බෙන්නේ නැද්ද වයසට ගිහිල්ලා කය හොඳටම දුබල වෙලා දුර්බල වෙලා දුක් විඳින අය කියනවා ඇහිලා නැද්ද අද මැරුණත් මට සැපයි කියලා? තියෙනවා. මම දන්න හාමුදුරු කෙනෙක් හිටියා, මටත් කිව්වා අනේ ආයුෂ්මතුනි මම මේ දැම් මැරෙනවා නම් කැමතියි. ඒ කියන්නේ ඒ තරම් එපා වෙලා මට මේ ටොයිලට් එකට යන්න බෑ, පාත් වෙන්න බෑ, කන්න බෑ, මේ ඇඟ පුරාම මේ කකියනවා, ඇට කටු කකියනවා කියේ. ඉතින් ඇඳේ ඒ පැත්තට පෙරලිලා ඉන්නත් බෑ, මේ පැත්තට පෙරලිලා ඉන්නත් බෑ. මේ දැම් මැරෙනවා නම් කැමති කීකේ ඉන්න අය හම්බෙන්න තියෙනවා. එහෙමයි, එහෙම මේ විදිහට මේ ගිහිල්ලක් තියෙනවා. ඒක අම්ම කෙනෙක් හිටියා. ඒ අම්මත් අවබෝධයට පත් වෙච්ච අම්ම කෙනෙක්. ඉතින් වරින් වර ආවහම මම ඉතින් කියනවා දරුවන්ට පේන්න හරි ඉන්න ලොකු දෙයක් නේ දරුවන්ට ඔහොම කියලා කිව්වහම හා කියලා යනවා. එහෙම ඉඳලා අවුරුදු දෙක තුනක් පහුරාන පස්සේ ආයි ආවා. ඇවිල්ලා දැන් මේ අත් දෙකෙන් අල්ලගෙන ඉන්නවා, මේ උලන කකුල් දෙකෙන් ඉන්න බෑ. ඉතින් මං කිව්වා අම්මා ඉතින් තව ටිකක් ඉන්න, ඔහොම දරුවන්ට කරදරයක් නෑ, දරුවන්ට ඉතින් සංවිභාගේ තියෙනවානේ බලාගන්න. බෑ 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 දැන් බෑ දැන් බෑ හාමුදුරනේ දැන් ඇති. දැන් ඒගොල්ලන්ට කරදරේ මටත් කරදරේ කියලා දවස් දෙකක් තුනක් සතියක් ගියේ නෑ. එවම ගියා. ඒ අවබෝධයට පත් වෙච්ච අම්ම කෙනෙක්. ඒ අවබෝධයට පත් වෙලා ගියපු විදියත් මට මතක් කරා. අර ඔක්කොම නිමා කළා. මේ ඇඳින් නැගිටින්න බැරුව හිටපු අම්ම ගොඩාක් දුරක ඉඳලා කුරුණෑගල වගේ ප්‍රදේශයේ ඉඳලා මෙහේ ආව මාව බලයන්. ඒක මේ මොකටවන්නේ අවසර අරයන්. හරි යන්න. ඒ බුදුරජාණන් වහන්සේ කාලෙත් එහෙම තිබ්බනේ. ඇවිල්ලා බුදුහාමුදුරෙන් අවසර අරගෙන යන්නේ. අවසර අරන් ගිහිල්ලා දැන් බෑ. ඒ කියන්නේ බාරගත්තේ නැහැ. එන්න කියලා කිව්වහම නෑ දැන් බෑ. දැන් ඇති. හේතු අරක තමයි. මරත් කරදරයි අරගුණන්ටත් කරදරයි කිසි ප්‍රයෝජනයක් නැහැ. දැන් ඇති. ඉතින් සාන්ත මරණයක් ලැබෙනවා කියන එකට හොඳම සාධකයක් මේ සත්‍ය අවබෝධ කරගත්ත අයට කිව්වා මේ පුතා මට නිදි මතක් වෙනවා මගේ ඔළුව අත ගන්න. දැන් දරුවා ඔළුව අත ගගා හිටිය කිසිම සන්දයක් නැහැ මොකවත් නැහැ. එහෙම නිදාගත්ත කිව්ව එච්චරයි. හුස්ම හැදුවේ මේ මොකක් දෙඟෙලි මොකුත් නැහැ. මේක යවා ගන්න අමාරු යන්න දෙයක් නැහැ නේ. යන්න ඕන දේ යවල තියෙන්නේ. අර මෙහෙම යන්න දෙයක් තියෙනවා තමයි ඈ මැදලා ඕ ගල්ලා මෙන්නමයි යනෝ කියලා ගෑ ලොකු ප්‍රශ්නයක් වෙනවා. මෙයා මේ යන්න දෙන දේ යවල තියෙන නිසා ඒවම නිකන් සීතල වෙලා යනවා විතර. අයයි පටපට ගාලා වෙවුලලා කෑ ගහලා යදලා අරක ගේලා මේක ගන්න මේක බලා ගන්න කියලා එහෙම කියන්න ඕනේ. ඒවම සීතල නැින්ද ගියා ඉතරයි. ධර්මයේ පිටා හොම නිවිලා යනවා. එදී අර මැරුණාම යන්න තියෙන එක තමයි අපි මේ ජීවත් වෙලා ඉද්දී නිරුද්ධ කරන්නේ. මැරුණාම නිදහස් වෙලා යන්න තියෙන එක තමයි ජීවත් වෙලා ඉද්දී නිරුද්ධ කරන්නේ. ආ ඊට පස්සේ යන්න දෙයක් නැහැ. හැබැයි කෙනෙක් ධර්ම අවබෝධය කරගන්නවා. අපි හිතමුකෝ තැනෙකුට උවමනා වෙනෝ ඒකෙන් පරිනිර්වාණයට කෙලෙස් පරිනිර්වාණය සිද්ධ වෙනවා. කාය පරිනිර්වාණයක් අතන සිද්ධ වෙනවා. දෙකක් සිද්ධ වෙනවා. හැබැයි කෙනෙකුට දැන් ඔන්න අවබෝධයට ඔක්කොමපත් වුණා. සම්මාදිට්ඨියටපත් වුණා. එයාට බැරිද සසර යන්න? එන්න මගට ඇවිල්ලා තියෙනවා. මේ පැත්තට ගියොත් නිවනට යන්න පුළුවන්. මේ පැත්තට ගියොත් ආයි සසරට යන්න පුළුවන්. සසරට යන්න බැරිද? සසරට යන අය ඉන්නෝ කලාතුරකින් ඉන්නෝ. ඒ තමයි බෝසත්තුරු. ඒගොල්ලන්ට කියන අතටපත් නිවන් පසකටදා සසරට බැස ගන්නවා. ඒ කියන්නේ නිවන සාක්ෂාත් වෙනවා. සම්මාදිට්ඨියටපත් වෙනවා. සත්‍යයටපත් වුණාට පස්සේ එතන තව එයා උපවිඥානයක් හදනවා. මොකක්ද අරමුණක් තියෙනවා. අර බුදු කෙනෙක් උත්තානයක් තියන්නේ මම මෙච්චර කාලයක් ඉඳලා නිවන් දක මේ පිරිනොම් පානවා කියලා. ඒ කාලය තුල බුදු කෙනෙක් වැඩ ඉන්නවනේ. ඒ වගේ මෙයා හිතනවා නෑ මම අග්‍රශ්‍රාවකත්වයක් මම මහා ශ්‍රාවකත්වයක් මම බුද්ධත්වයක් මේ වගේ දෙයක් ලැබලා නිවන් දකින්න. ඒ අදිෂ්ඨානේ එන්නේ සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටිය තුල පදනම් වෙලා නෙමෙයි. ඒ වගේම රන් රිදී මුතු මැණික් වලට වහල් වෙලා නෙමෙයි. ඒක ඇති වෙන්නේ ලෝකෝත්තර සත්‍යයක් පදනම්ව. ඒක බෝසත් ගුණය. බෝසතාණන් වහන්සේ කෙනෙක් මේ සංසාරේ සැර සංසාර දුක බව දන්නවා. සංසාරේ පීඩාව විඳිනවා. දැන් අපි දැකලා තියෙනවානේ මෙහෙම දේවල් එනවා. යම්කිසි හිතවත්ම කෙනෙක් ගඟේ ගහගෙන යනවා. ගඟේ ගහගෙන යනකොට අර ගොඩේ ඉන්න මිනිස්සයාව එයාට පීණීමේ හැකියාව තියෙන නිසා ගඟේ තියෙන සැඩපහරවල් පිළිබඳව දන්නා බව නිසා අර පීනන්න බැරි කෙනාව බේරා ගැනීම සඳහා එයා දන්නොත් තෙමෙන බවක් දන්නවා. වැරදුනොත් එයාටත් මරණය කියලාත් එයා දන්නවා. නමුත් එයා අර මුහුදු රැල්ලට හරි ගඟට හරි පණිනවද නැද්ද? පණිනවා. මොකද අරයව බේරගන්න. හැබැයි එයා දන්නේ නැතුව නෙමෙයි. එයා මුහුදු රැල්ලේ සරක් දන්නවා. ඇඟ තෙමෙනවයි කියලාත් දන්නවා. පීඩාවේ කියලාද? අන්න ඒ නිසා තමයි බෝසත්වරුන්ට බුදුවරුන්ට කියන්නේ මහා කරුණිකයි. නිකං කාරුණික නෙමෙයි. ඒගොල්ලන්ට කියන්නේ මහා කාරුණික. ඒ කාරුණික ගුණය අම්මා කෙනෙක්ගේ හිතේවත් පිහිටන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඒ නිසා තමයි වැරදිලා හරි මිත්‍යා දෘෂ්ටික ආගමක ඉඳලා හරි බුදු ගුණ කිව්වොත් ඒ අයට යහපතක් වෙනවා. හැබැයි බුදුහාමුදුරනේ නිග්‍රහ කළොත් ඒ අයට පුදුම විදියට අයහපත වෙනවා. මොකද බුදුහාමුදුරුව කියන්නේ ඉන්දියාවට අයිති කෙනෙක්වත් ලංකාවට අයිති කෙනෙක්වත් ආගමකට අයිති කෙනෙක්වත් නෙමෙයි, මේ විශ්වයට සබාධමට අයිති කෙනෙක්. සබාධමත් එක්ක මේ සබාධමේ නිර්මාණයත් එක්ක පැවතුණු මේ සබාධමේ නිර්මාණය අඳුරන කෙනෙක්. එහෙම නැත්නම් මේ සබාධම සමග එක් වුණු කෙනෙක්. ඒ නිසා මේ විශ්වයේ නිර්මාණයට දොස් කියනවා කියන්නේ ඔබ විශ්වයේ පොදු නියාම ධර්මයන් එක්ක ජීවත් වෙන කෙනෙක්. ඒ නියාම ධර්මයන් ඔබට සාප කරනවා. ඒ නිසා තමයි ලෝතර බුදු කෙනෙකුට අර වචනයෙන් හෝ ශ්‍රද්ධාව සිතුවිල්ලකින් හෝ ශ්‍රද්ධා මාත්‍රයක් හරි උපදවා ගන්න කියලා කියන්නේ රහසින්වත් පව් නොකල ਸਰව සාධාරණ ඥානයක් තිබුණ නිසා බුදු කෙනෙක්ගේ ළඟ තිබුණු දේ මිත්‍යාවක් නෙමෙයි, උන්වහන්සේ විද්‍යාවක්. උන්වහන්සේ පහළ කරේ මිත්‍යාවක් නෙමෙයි විද්‍යාවක්. එකකින් අදහස් වෙන්නේ අද පොත්වල තියෙන දේවල් ඔබ ඒ ලෙස පිළිගන්න කියන කාරණේ. මොකද අද පොත්වල තියෙන දේවල් මේ තේරවාදයේ නේද? තෙරුන් ටික එකතු වෙලා මේ පුතඥන කට්ටියුත් එකතු වෙලා මේකට එක එක නිර්වචන දුන්නනේ. එහෙම නෙමෙයි. ඒ බුදුරජාණන් වහන්සේ කියන කාරණේ තුල හරි දෙයක්ම තමයි දේශනා කරේ. පස්සේ කාලේ ඒ බුදුහාමුදුරු කිව්වයි කියන හැමදේම පිළිගන්නේ කියලා මේකෙන් කියවෙන්නේ නෑ. එහෙම වුණොත් එහෙම වැරදි දේත් උගන්නයි නේ නේ. එහෙම බෑ, එහෙම වෙන්නේ නෑ. එහෙම නෑ. නමුත් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් දේශනා කරේ හරි දෙයක්. හරි ලේසියි බුදුහාමුදුරු කියපු දේශනා කර දේ තෝරගන්න. යම් කාරණයක් වඩද්දී අලෝභය ඇති වේද, අද්වේෂය ඇති වේද, අමෝහය ඇති වේද, මනස නිදහස් වේද, ශාන්ත බවට පත් වේද, විමුක්තියට පත් වේද, මෘදු බවට පත් වේද, නිර්වාණයට පත් වේද, ඒ බුද්ධ දේශනාවයි. තේන්නද? මහා මාරුවක් නැහැ බුද්ධ දේශනාව තෝරගන්න. යමක් ශ්‍රවණය කරද්දී ලෝභය ඇති වේද, ද්වේෂය ඇති වේද, මෝහය ඇති වේද, මුලා ඇති වේද, බැඳීම් ඇති වේද, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මාන්නය ඇති වේද, ඒ බුද්ධ දේශනාවක් නොවේ. ඒ නිසා මේ බැඳීම් වලින් තොර වෙන ආධ්‍යාත්මය බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ පිහිටි ධර්මය. එනිසායි බුදු කෙනෙක්ගේ මනස තුල පැවතුණු ඒ මහා කාරුණික ගුණය නම් පින්නුතුනේ සාමාන්‍ය මිනිස්සෙකගේ හදවතට ගන්න බෑ. ඒක අතිවිශාල කාරුණික ගුණයක්. ඒක මේ කාරුණික ගුණය මම හිතන්නේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේ ළඟවත් පිහිටන්නේ. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ළඟ පිහිට ඒ තියෙනවා. ඒත් ඒ බුදු කෙනෙකුගේ සමානත්වය ගන්න බෑ කියන එක මේ කියලා දෙන්නේ. තියෙනව නැත්තේ නෑ. දැන් හිරුගේ ආලෝකයේ සමාන කරගන්න බෑනේ තරු වලට නේද? සඳ මඩලට. ඒ වගේ තමයි. ඒ වගේ ඒ කාරණක ගුණේ හරි මහ පුදුම ප්‍රබලයි. අන්න ඒ ගුණේ සිහිපත් කරගෙන තමයි අපි මේ ගමන යන්න පහසුවක් වෙන්න තමයි අපි මුලින් ගාථා කියද්දි නත්ති මේ සරණං අඤ්ඤං, මට මීට වඩා ශ්‍රේෂ්ඨ සරණක් නැහැ. ඒ කියන්නේ අනිත් දේවල් වලට වඳින්න එපා, ගරු කරන්න එපා කියලා එකක් නැහැ. ඒවට වඳින්න, ගරු කරන්න, ඒව මේව කරන්න. නමුත් එයා හොඳටම ප්‍රත්‍යක්ෂව අවබෝධ වෙච්ච අය ඉන්නෝ, නැති වෙච්ච අයත් ඉන්න පුළුවන්. මේ තරම් වටින සරණක් මට වෙන දෙයක් නැහැ. ඒක සත්‍යක්‍රියාවක් බවට පත් කරගන්න ඕන. නත්ති මේ සරණං අඤ්ඤං, මට වෙන සරණක් නැහැ. බුද්ධෝ මේ සරණං වරම්, බුදුරජාණන් වහන්සේමයි සරණ. ඒ තේන සත්‍ය වච්චේන, ඒ සත්‍යානුභව වලින් මට හෝතු මේ ජය මංගලං. තමන්ට ජයග්‍රහණයක් යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන. ධම්මෝ සංඝෝ කියලත් ඒ අදිෂ්ඨ ඒක එලෙසම මනස පිහිටවා තිබෙනවා නම් ඒ සත්‍යක්‍රියාවේ සත්‍යානුභාව බලය ඔබගේ ඕනම පැතුමක් ඕනම බලාපොරොත්තුවක් සාර්ථක කරන්නට ඉෂ්ට කරන්නට බල සම්පන්න වෙනවා. ඒ ඔබ බුද්ධ රත්නය තුල ධම්ම රත්නය තුල සංඝ රත්නය තුල පිහිටි තත්ත. ඒ කියන්නේ බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ පැහැදෙනවා කියලා කියන්නේ එයා සියලු දෙනා කෙරෙහිද කරුණාව දක්වනවා. හැබැයි සියලු දෙනා කෙරෙහි කරුණා දක්වනවා කියලා කියන්නේ ඔවුන්ගේ මිත්‍යාවට පෝර දානවා කියන එක නෙමෙයි. ඒක අපි හොඳට තේරුම් කරගන්න. දැන් ගොඩාක් බෞද්ධයෝ හිතාගෙන ඉන්නේ මේ අපි සියලු දෙනාට මෙහෙමයි කියලා හිතන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ ඒ තුලින් මතුවෙච්ච මිත්‍යාවන්ලුත් අපි අගය කරන්න ඕන කියලා. එහෙම නැහැ. ඒ තුලින් වෙච්ච විද්‍යාව අපි අගය කරනවා. ඒ විද්‍යාව නිසි විදියට තෝරගන්නවා. නිසි විදියට තේරුම් කරලා දෙනවා. ඕනම වචනයක් පාදක කරගෙන මිත්‍යා ගුණයක් පැන නගින්නත් පුළුවන්, සම්මා ගුණයක් පැන නගින්නත් පුළුවන්. දැන් බුද්ධ වචනේ පාදක කරගෙන මිත්‍යා ගුණ ඕන තරම් පැන නගලා තියෙනවා. බයිබලයේ පදනම් කරගෙන මිත්‍යා ගුණ ඕන තරම් පැන නගලා තියෙනවා. කුරාණයේ පදනම් කරගෙන මිත්‍යා ගුණ ඕන තරම් පැන නගලා තියෙනවා. මුස්ලිම් ආගමේ විතර අවිහිංසාව උගන්වපු ධර්ම වෙන කොහෙවත් නැහැ. ඒකේ තමයි කිව්වේ ඔබට ආහාරය පිණිසම පමණක්, මේක මහා පාපයක්, මේක කරන්න හොඳ නැති දෙයක්. ආහාරය පිණිසම පමණක් රත් වෙච්ච යකඩ ලෑල්ලක් උඩ ඉඳලා ඕන්නම් කපාගෙන එක චුට්ටක්වත් අහක දාන්න නැතුව කන්න දුවා ඕන්නම්. ඒකෙන් අදහස් කරේ ඒගොල්ලෝ මේ පාපේ මිනිස්සුන් වළක්වන්න. මොකක්ද උනේ? පාපේ වැඩියෙන් වැඩියෙන් කරන්න පටන් ගත්තද නැද්ද? ඒගොල්ලෝ ඒක වරදවා තේරුම් අරගෙන මහා විශාල පව් කරන කට්ටිය බවට පත් වුණා. පාපේ මුදවන්න කියපොදේ පාපේ කරා මේ මිනිස්සුන් ඇද දැම්මා. ඉතින් මේ 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 ස්වභාව සත්‍ය. ඒ නිසා හරි භයානක තත්ත්වයක් තියෙන. ඒ වගේම බුදුදහම තුලත් ඒ වගේ දේවල් ඕන තරම් මුලාවකට හේතු කරගන්න දේවල් තියෙනවා. වැරදි විදියට ගන්න දේවල් තියෙනවා. ගොඩාක් දේවල් බුදුදහම තුළින් අපි අරගෙන තියෙන්නේ. අනුන්ට නම් අහිත පිණිස පවතින දේවල් අරගෙන නැහැ. හැබැයි තමන්ට අහිත පිණිස පවතින දේවල් අරගෙන තියෙනවා. ඒකනේ අපි බුදුදහම ගන්න ගන්න જાතියක් හැටියට විනාශ වෙන්නේ. වෙන කෙනෙකුට නෙමෙයි, තමාට අහිත පිණිස පවතින විදියට ගන්නවා ඒක. ඉතින් යම් ධර්මයක් වඩද්දී ඒ ධර්මයෙන් තමන්ට අයිතක් වේද, අනර්ථයක් වේද, අවඩක් වේද, මුලාවක් වේද, ඒ ධර්මයේ අත්හරින්න. යම් ධර්මයක් වඩද්දී යහපතක් වේද, දියුණුවක් වේද, සාර්ථකත්වයක් වේද, ආධ්‍යාත්මික සුවතාවයක් වේද, යහපත් තත්ත්වයක් ඇති වේද, ඒ ධර්මයේ වඩන්න. එච්චරයි සත්‍ය තෝර ගන්න තියෙන තැන. න්‍යායන්නේ දෘෂ්ටි නේ පින්නතුනේ. දෘෂ්ටිවලින් තොරව දැක්මක් පහළ වෙන්න ඕන. දැක්මක් පහළ වෙනකොට යා හැම මොහොතකම අලුතෙන් 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 මොහොතෙන් මොහොත මොහොතෙන් මොහොත පේන පේන විදියට අලුත් වෙන දැකලා ගමන් කරන්න පුළුවන්. අපි පාරක ඇවිදිනකොට වගේ, වාහනයක් ඩ්‍රයිව් කරනකොට වගේ. ඈ එහෙම දෘෂ්ටිගතව නෙමෙයිනේ. යා පාරේ ඉඩ තියෙන විදියට යන්නේ ගමන් කරන්නේ. ඒ තීරණ ගන්නේ ඒ මොහොතේදී නේද? පාර මාරු වෙනවා නම් කෙනෙක්, ඒ පැත්තේ වාහනයක් එනවා නම්, ඉඩ තියෙනවා නම්, කලර් ලයිට් එකයි තියෙනවා. ඒ මොහොතේ අලුත් වෙනවා. ඒ මොකද දැක්මක් තියෙනවා. ඇහි දැක්මක් තියෙනවනේ. ඔය ඇහි දැක්මක් තියෙන නිසා මිනිස්සයා ඒ මොහොතේ අලුත් වෙවි පාරේ ගමන් කළාට ඇතුලේ හැවැහිලා නම් තියෙන්නේ. අන්න પરම්පරාවෙන් ආගමෙන් දානවා, ජාතියෙන් දානවා, දාපු දෘෂ්ටි ටික දාලා ඇහ බඳිනවා. ඊට වැඩි දේවල් හිතන්නේ ඕක තමයි විශ්වාස කරනවා. අර මිනිස්සයා අන්ධයි. අර දේම අරගෙන යනවා. ඒ කියන්නේ අර ඇස් බැඳලා කරකවල මුට්ටියට ගහන්න කිව්වහම හරෝපු පැත්තට යනවා. බලන් ඉන්න මිනිස්සෙ hina වෙනවා. මුට්ටිය මෙහෙ තියෙන. අන්න හරි යනවා මුට්ටි. ඔය ආගම් වලට වෙලා තියෙන්නේ ඒක. ආගමික ලබ්ධ කියන්න වෙලා තියෙන්නේ ඒක. ඔලුවේ දාලා අර ටික දාලා ඇහැ බඳිනු දැක්මක් නැහැ. අර සංකල්පෙත් අරගෙන එයා හිතන මුට්ටිය මෙහෙ තමයි තියෙන්නේ කියලා. මුට්ටිය හොයාගෙන යනවා. ඊයේනේ අපි ඇස් ඇරලා බලන්න ඕන. ඇස් බැඳලා නෙමෙයි මුට්ටියට ගහන්න ඕන, ඇස් අරගෙන ගිහිල්ලා. එතකොට තමයි එයා දන්නේ හරියට ඒ පැත්ත. එනිසා මේ අවිද්‍යාව නැමැති අන්ධකාරය තියෙනවා. මේ ප්‍රශ්නයක් තියෙනවා. ඇස් බැඳගෙන හරියන්නේ නැහැ. මේ ඇස් බැඳගෙන ක්‍රියා කරන නිසා තමයි ලෝකයේ මිනිසුන්ට මේ ශාන්තියක් නැති වෙලා තියෙන්නේ. නීතියේ දෙවගණත් ඇස් බැඳගෙනනේ ඉන්නේ. ඉතින් නීතියේ දෙවගණ ඇස් බැඳගෙන හිටියාම කොහොමද තරආදී හරියට කියනවද කියලා බලහගන්නේ. නීතියේ දෙවගණ ඇස් අරින්න ඕන. ලොකු ඇස් දෙකක් යාට හයිදරන්න. හයිගලයි හරියට බැලන්ස් එක බලන්න ඕන. එතකොට තමයි මේකේ සාධාරණ ඉෂ්ට වෙන්නේ. නැත්නම් අර මෝඩයා වගේ ගහනව මේව කළේ මේකෙන් අර මිනිහා වැරදිකාර නිවැරදිකාරයා හිරේ යනවරි. ඒවයි ප්‍රතිඵල, ඒවයි තියෙන සාධකේ. මොකටද නීතිය දීන්නේ? නීතිය තුලින් මොකද්ද වෙන්න ඕන? ඒ තුලින් මේ මිනිස්යාගේ ජීවිතයට යහපතක් ඇති කරනවද? පරිවර්තනයක් ඇති? ඒක මොකවත් නැහැ. ඔය දානවා මේ අවුරුදු 5යි. ඒ මිනිස්යා ගියේ පොඩි හොරකමක් කළා. එන්නේ බැංගු තව විශාල හොරකම් කරන මිනිහෙක් බවට පරිවර්තනය වෙලා පාතාල කල්ලිය මේ ඔක්කොම අඳුනගෙන පුහුණු වීම ලැබලා ට්‍රික්ස් අරගෙන තමයි එළියට එන්නේ. අවුරුදු 5කින් පස්සේ එයා අර කෙහෙල් කනක් කපාපු හොරා ත්‍රස්තවාදීෙක් වෙලා තමයි පුහුණු වීම ලැබලා තමයි එළියට එන්නේ. ඊට පස්සේ ප්‍රශ්න. එතකොට රටගත් ඕක තමයි ප්‍රශ්න. ඉතින් මේ ලෝකයේ මහා අවුල් ජහලාවක්, මහා ගැටලු සමුදායක් තියෙන තැනක්. ඒ නිසා අවදිවන්න. 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 සියල්ල අවදිවන්න. එතකොට අපිට තේරෙනවා තීන්දුව ගන්න ඕන තැනින් ගන්න පුළුවන්, යහපත වෙනුවෙන් ගන්න පුළුවන්, සාධාරණත්වය වෙනුවෙන් ගන්න පුළුවන්, යුක්තිය වෙනුවෙන් ගන්න පුළුවන්. ලස්සන දර්ශනයක් පහළ වෙනවා. තේරෙනවනේ? මනස සාමකාමී වුණු තැන හැමදේම සාමකාමී. සාමකාමීත්වයේ නැති අයට ඉන්න බැරි වෙනව අර සාමකාමීත්වයේ තියෙන කෙනා ළඟ. මොකද සාමකාමීත්වයේ තියෙන කෙනා හරි විවෘතව යමක් දකින්න කෙනෙක්, විවෘතව ප්‍රකාශ කරන කෙනෙක්. ඒක ඇතුලේ ලෝභ දේශ මොහොනේ සාරංච සාරතෝ ඤත්තව සරුදේ සරු විදියට කියන. දැන් බුදුරජාණන් වහන්සේගේ උනත් චරිතයේ ලක්ෂණයකනේ. දැන් ආනන්ද හාමුදුරුව යම් ප්‍රකාශයක් කරනෝ ඒ වැරදි දේවල් තැන්වලදී බුදු පියාණන් වහන්සේ මගේ උපස්ථායකයා මේ යකා මගේ උපස්ථානය අතහැරලා යයිද දන්නේ තරහ කරගන්න හොඳ නැහැ කියලා ඒක හරි කියන්නේ නේද? ඒ වෙලාවේදී ඉවලම කියනවා ආනන්දේ එහෙම කියන්න එපා, ඒක වැරදි. ආනන්දේ ඒ දේ කරන්න එපා, ඒක වැරදි කියලා දේශනා කරන ප්‍රකාශ කරනවා. දැන් අපිට මේ සමාජය වෙලා තියෙන එක නේද? මේ දායකයා තරහවේ, මෙයා මේම තරහවේ, අර යන්නේ එහෙම නෙමෙයි. හරි විවෘතයි බුදු කෙනෙක්. ඒ විවෘත නිසා බුදු කෙනෙක් බොහෝ පීඩා ලබනවා. ඒ සමහර උපස්ථායකයෝ එහෙම වුණා. උපස්ථායකයන් කියන පාරේ යන්න ඕන බුදුහාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ කියන නෑ ඔය පාරේ නෙමෙයි මේ පාරේ යන්න ඕන කියලා. එන උපවාස ඔය පාරේ යන්න, මම මේ පාරේ යනවා කියලා පාත්‍ර දියුරු තියලා ගිහපු අවස්ථා තියෙනවා. එහෙම දරදඬු මිනිස්සුත් එක්ක තමයි වැඩ කරේ. ඉන්දියාවේ ඉන්නේ අමුතුම ඩෑල් එකක් තියෙන මිනිස්සුනේ ඉන්නේ. ආයේ අහන්න දෙයක් නෑ. අමුතු ඩෑල් එකක් තියෙන මිනිස්සු ඉන්නේ ඉන්දියාවේ. මේ මිනිස්සුත් එක්ක බුදු වුණා කිව්වහමත් හරි පුදුමයි. ලංකාව වගේ නෙමෙයි. හිතා ගන්න පුළුවන්නේ තාමත් මේ පරිණාමය සිද්ධ වෙලා නැහැ. තාමත් ඔය මැච් එක පරදුනාම ගිනි තියන්නේ. ගිල්ල ගිනි තියනවා. අමුතු මිනිස් වර්ගයක් ඉන්නේ. එච්චරයි. ඒස අපි දුර්ලභ ධර්මයක්. මේක අවබෝධයෙන් අවබෝධයට දේශනා කරද්දී විතරමයි පින්නතුනේ අවබෝධයටපත් වෙන්නේ. නැත්නම් අවබෝධයටපත් වෙන්නේ නැහැ. මොකද්ද ඔබට කරන්න තියෙන්නේ? මේ ධර්මය විනිවිද යන්න. කොයි වගේද? ඉදි කටුවක් අර දිය භාජනයකට දැම්මහම බාධකයකින් තොරව බොහොම වේගෙන් ගිහිල්ලා පතුලේම රැඳෙනවා වගේ මේ ධර්ම කරුණක තියෙන පතුලම ඔබ දකින්න. පෑදී දියස තියෙන අර නිදක පතුල දකින්නවා වගේ ඒ රැඳි යටම කාසියක් කරේ මුද්දක් හරි තිබුණොත් ඒක දකින්නවා, මැණික් ගලක් හරි තිබුණොත් ඒක දකින්නවා වගේ දකින්න මේක. ඒ සෑම ධම්මපද ගාථාවකම තියෙන නිවන් දකින්න පුළුවන් කරුණ. දකින්නේ විනිවිද යන්නේ. ඇයි? අපි සංකල්පිතයි. බුදුහාමුදුරුවෝ කියලා තියෙන අපි මැරෙනවායි කියලා එහෙම කතාවක් කියලා. හරි ලඝුව හිතලා තියෙන, කොටුව හිතලා තියෙන බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේ ඔක්කොම නැති වෙනවායි කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ඔක්කොම නැති වෙනවායි කියලා නෙවෙයි, නැති වෙන දෙයක් නැහැ කියලා. නැති වෙන දෙයක් තියෙන්න බෑ. තිබිලා නැති වෙන්න බෑ. මිනිස්සු නැති තැනක තියෙනවායි කියලා හිතාගන්න ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. නැති දැනක මේක තියෙනවා කියලා හිතා ගන්නවා. දැන් ඔබට ඒක මම තව සාක්ෂාත් කරන්නම්කෝ. මේ ඉඩ කඩන් තියෙනවනේ. මේ ලෝකෙ මිලියන ගානක් මිනිස්සු හැමදාම 15 වෙවි යුග යුගයන්වල නැති වුණා. ඒ හැම යුගයකම හැම මිනිස්සෙක්ම මේ ඉඩම මගේ කියලා හිතුවා. මං අහන්නේ උනාද මේ නෑනේ. තව අනාගතයේදත් මේ ස්ථානෙම මේ තැනම මේක මේ විදිහටම ඩෝසරුගොල්ල වෙන්දේ තියෙනවා. ඉතිගත්වල මෙතන පල්ලි හැදෙනවා, කෝවිල් හැදෙනවා, ආයි මේ හැදෙනවා, ආයි යුගයන් හැදෙනවා, ආයි අමාත්‍යංශ හැදෙනවා. ඔහොම හැදේ නේද? මොන හරි හැදේනේ යුග යුගයන් වලට. එතකොට ඒ කාය හැමෙම ඉතයි කියාවේ කියලා. එයාගේ වෙන්නේ නැති දෙයක් ඇතේ කියලා හිතන ප්‍රශ්නේ මිස ඒකයි. අර ලෝක දාර්ශනිකයෝ කිව්වේ මේ ලෝකේ මිනිසා විසින් සියල්ල මවන්නේ, ජාති මවන්නේ, ආගම් මවන්නේ, වර්ග මවන්නේ, කුල මවන්නේ, දුප්පත් පෝසත්කම් මවන්නේ, ඈ දෙයියෝ මවන්නේ. මේ ආගම් දැන් වෙන ආගම් එක දෙයියයි මවලා තියෙන්නේ. බෞද්ධයෝ කීයක් මවලා තියෙනවද දෙයියෝ? 84,000ක් මවලා තව අවශේෂ අයත් මවනවා. ගාමීයි ගම්බාර දෙවිවරුත් ඉන්නවනේ. අරමිනි ඒකයි මවන්නේ. අපි අය 84,000 හැබැයි 84,000 නන් දන්නේ. ඉතින් ඒ නිසා 33 කෝටියක් නේද? 84,000 නේ 33 කෝටියක් මවන පොඩි අං ගාන අඩුවෙන් කියලා දෙන්නේ. 33 කෝටියක් මවලා තව අවශේෂ ඒවත් මවනවා. තිස්තුන් කෝටිය ආරම්මන කියන්නේ ඔය ඒ කාලේ තිබිච්ච මොකක් හරි හේ දේව ගෝත්‍රිකාරේ කොටසක්. ඒක කාලේ සුවිදී ඇතයිද? 33 කෝටියක් නෑ, ඊට වැඩි ඉන්න පුළුවන්. ඉන්නවනම් අදෘශ්‍යමාන ශරීර ශක්තියින් මනෝකායන් නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. නමුත් බුදු කෙනෙක් ඒක දැකලා කියන දේ අපි සංකල්ප වලින් කියද්දී ඒක සත්‍යයක් වෙන්නේ නැහැ. ඒස අනිත් ආගම් වලත් මතක තියාගන්න ඕන. ඒ ආගමික ශාස්ත්‍රවරයා දෙවියන් කියලා ආමන්ත්‍රණය කරේ කුමන સિદ્ધාන්තයකද කියලා Taman දකින්නකම් ඒක සත්‍යයක් නෙමෙයි. ඈ දෙවියන් කියලා කතා කරපු දේ තමයි මේ බුදුරජාණන් වහන්සේ පත් වුණු තන නිර්වාණ අවස්ථාව, විශ්වගත ස්වභාවය, විශ්ව සත්‍ය. දෙවියන් වහන්සේ සමග එක්වීම කියන්නේ ඒක. මේ වචන පටලවාගෙනනේ. මේ ලෝකේ මවන වෙන ආගම්වල කියන දෙවියෝ කියලා බුද්ධ ආගමේ කියන්නේ භූතයෝ කියලා. ඒගොල්ලෝ ගෝඩ් කියනවා අපි භූතයෝ කියනවා. ඒගොල්ලෝ දෙවියෝ කියනවා අපි භූතයෝ කියනවා. මොනවද භූතයෝ? නැත්තම් ධාතු කියනවා. ධාතු කොටස් කියනවා. මේ ධාතු කොටස් වලින් තමයි මේවා හැදෙන්නේ. අපි ඒක හතරකට පහකට බෙදලා තව තව අවශේෂ අවශේෂ වශයෙන් බෙදලා විශාල බෙදීම් කොටසක් තුල එක භූත කොටස් කියලා කියනවා. අරගොල්ලෝ එකක් කියනවා. ඒ ලෝකේ පටලවා ගන්න ඕනේ නැහැ. විශිෂ්ට ශාස්ත්‍රවරු මේකට ඒක එකම දෙයක් විවිධ වචන වලින් ආමන්ත්‍රණය කිරීමක් නිසා වෙන දෙයක් නැහැ. ඉතින් අර මේ ලෝකේ ඇයට වෙලා තියෙන්නේ අපි පිළිගන්න කැමති නැහැ ගෝඩ් කියන එක. අපි පිළිගන්න කැමති නැහැ අල්ලාහ කියන එක. ඒගොල්ලෝ කැමති නැහැ පිළිගන්න නිර්වාණ කියන එක. තේරුණාද වෙලා තියෙන ලෝකෙට වෙලා තියෙන ප්‍රශ්නේ? හැබැයි මතක තියාගන්න ඔක්කොම ආගම් එක නෙවෙයි. බුද්ධ ආගම එක කට්ටිය නිර්වාණය දන්නෙත් නැහැ. අරගොල්ලෝ ගෝඩ් දන්නෙත් නැහැ අල්ලාහ දන්නෙත් නැහැ. මොකද්ද තියෙන්නේ? ඒ මිනිස්යාගේ නුවණ ප්‍රමාණයට ඒ මිනිස්යා මවාගත්ත සංකල්පයක හීනෙක ඒ මිනිස්යා ජීවත් වෙවි. කෑ ගගහ යදෙමින් හූල්ලමින් මල් පුදමින් කවි ගියමින් සින්දු ගියමින් කොඩි වැල් අදෙමින් ජීවත් වෙනවා. ඒකත් ඉතින් වරදක් නෑ. මොකක්වත්ම නැති එකේ මොනවද කරන්නේ? ලොකු දෙයක්නේ. ඉතින් අපරාධ ඉටිපන්දම් පත්තු කරනවා නෙවෙනවා. රෝස මල් පූජ කරනවා පර වෙනවා. පිච්ච මල් පූජ කරනවා පර වෙනවා. අරලි මල් පූජ කරනවා පර වෙනවා. කෑ ගහනවා විශ්වයට එකතු වෙනවා. තමා තුල දෙවියන් වැඩ ඉන්නවා කියන එක මිනිස්සු තේරුම් ගත්තේ නෑ ගැඹුරින්. එතකොට පිටට කෑ ගහන්න ඕනේ නෑ. තමා තුල දෙවියෝ වැඩ ඉන්නවා නම් තමා දෙස බලන්න, තමා තුල පරීක්ෂා කරලා බලන්න, ඔබට දෙවියෝ දකින්න පුළුවන්. නිර්වාණය තමා තුල තියෙනවා. ලෝකයක් ලෝක නිරෝධයක් මහණෙනි මමයක් පමණ ශරීරය තුල තියෙනවා කියලා ඒත් තමා තුල තියෙනවා කියලා බුදුහාමුදුරේ දේශනා කරේ. තමා තුල බලන්න. තමා පැත්තට හැරෙන්නෙම නෑනේ. ඇස් දෙක පියාගත්තාම අපි හිතනවා තමාගේ පැත්තට හැරිලා කියලා නේ. ඒත් අර පිටි පැත්තට හැරිලා ඉන්නේ. මොනවද? ඇස් දෙක පියාගෙන මොනවද බලන්නේ? රූප බලනවා, වේදනා බලනවා, සංඥා බලනවා, සංකාර විඥානවල බලනවා. ඒ විඥානවල පැටලිලා තියෙන මොනවද? ඈ? රූප ධාතු, සද්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, ස්පර්ශ ධාතු, අර පොට්ටබ්බ ධාතු අරව තියෙන පැටලිලා තියෙන මොනවද තියෙන්නේ? අතීතයෙන් එන, අනාගතයෙන් එන, වර්තමානයෙන් එන කලබෝට්ටිය. කූදු පිටිය. තවමත් හිතන්න එපා ඒ මට්ටමට තේරුණයි කියලා හිතන්න එපා තාමත් තමා දිහාවට හැරුණයි කියලා. 100%ක් තමා දිහාට හැරුණාම හරිම ලස්සනයි. බලන්න මේ ඇහැ අපිරිසුදු වෙන්නේ මේ ඇහැ රූප ධාතුවේ ගැටුණාම. මේ ඇහැ රූප ධාතුවේ නොගැටුණා නම් මේ ඇහැ ප්‍රභාස්වරද නැද්ද? ප්‍රභාස්වරයි. මේ සෝත විඥානයේ ශබ්ද ධාතුවේ ගැටුණාම තමයි මේ සෝත විඥානය අපිරිසුදු වෙන්නේ. නැත්තම් මේ සෝතය හරීම ප්‍රභාස්වරයි. මේ ගැටීමත් එක්කනේ විඥාන ධාතුව පහළ වෙන්නේ. ඉන්ද්‍රයන් හරීම ප්‍රභාස්වරයි ගැටීමෙන් තොරලා. මේට වඩා දහමක් ඕනද නිවන් දකින්න? ඔය ඇති ඔය ටික ආධ්‍යාත්මය තුළ ප්‍රායෝගික කරගන්න. තාම දැක්කේ නෑනේ මම. සිහිය හොඳට වර්ධනය කරගන්න. හොඳ සිහියෙන් ධර්මය අහන්න. ඒ කරුණෝල ගැඹුරටම කිමිදෙන්න. ඒ අර්ථය තමන්ගේ ලේ යටමස් නහරවලටම කියලා වචනයක් කියන්න. අපි කියන්නේ යමක් ඒක ලේ යටමස් නහරවලටම දැනෙන්න ඕන කියලා. ඒකෙන් අදහස් වෙන්නේ තමන්ට බොහොම ප්‍රත්‍යක්ෂ භාවයක් හට ගන්න ඕන කියන එකෙන් ඒක අදහස් වෙන්නේ. ඒ නිසා මුළු ආත්මීය අවබෝධයක් ඒ තුළින් පැන නගවා ගන්න, දිනු කර ගන්න. ලස්සනට ඔබට තේරෙයි. ඊට පස්සේ ඔබට මානසික විසඳුම් සියල්ල ආධ්‍යාත්මය තුළ දැක්ම තුළ විසඳිලා යයි. ඊට පස්සේ යා කොටස් කරගනි. අපි ප්‍රහාණය කරන්නට පුළුවන් ආකාරයන් ඒ සම්මුති ධර්ම, පරමාර්ථ ධර්ම වශයෙන් මේ අබෙදා ගනිමි. ඊට පස්සේ ඒවා ප්‍රහාණය වන අන්දමින් දුක් නිරෝධ කරගෙන ලස්සනට ජීවිතය ගොඩනගා ගන්න, හැඩ කරගන්න, ධර්මය තුලින් ආශිර්වාදේ ලබා ළඟා කරගනි. මේ නිසා ප්‍රඥාවන්ත වෙන, ප්‍රඥාවද නිරෝධ කරන්න, සත්‍යවාදී වෙන, හොඳ කෙනෙක් වෙන්නත් එපා, නරක කෙනෙක් කිසිසේත්ම වෙන්න එපා, හැම විටම කිසිවෙක් නොවෙන්න. ඉතින් වචනේ බොරු නිසා කිසිවෙක් නොවෙන්නත් වීමත් වෙන්න හදන්න එපා. කිසි කෙනෙක් නොවීමත් වෙන්න හදන්න එපා. චුට්ටක එතන නැතර වෙලා පොඩ්ඩක් බලන්න ඒ හාමුදුරුවෝ ඒ කියපු මොකද්ද ඒ කතාවේ තේරුම කියලා. හොඳ කෙනෙක් වෙන්න එපා, නරක කෙනෙක් වෙන්න එපා, කිසිවෙක් නොවෙන්න. ආයි පොඩ්ඩක් නැතර වෙලා ඔක වැරදි විදියට ගන්නවම කියලා මම දන්න නිසා පොඩ්ඩක් ඕකත් හදලා දියන්න ඕන. කිසිවෙක් නොවීමත් වෙන්න හදන්න එපා. දැන් හරිනේ, අන්න එතනින් මතු වෙන්න ඔබ මේ ලෝකේ ස්වභාව ධර්මයේ ස්වභාව සත්‍ය, නිර්වාණය, දෙවියන්, එහෙමත් නැත්නම් අල්ලා, එහෙම නැත්නම් බ්‍රහ්මන්, එහෙම නැත්නම් ඔය විෂ්ණු කියන தত্ত্বය, ශිව කියන தত্ত্বය ඔබ දකීවි. ඔකට කිව්වේ විශ්වීය ධර්මීය විශ්වීය ඇස. කියන විශ්වීය ඇස විශ්ව ඥානය කියනවා ශිව ලිංගය කියලා. මිනිස්සු හදාගත්ත අර වෙන මොකද්ද ලිංගයක්, ඒක හදාගෙන ඒක කිරෙන් පෝපවා ඉන්නවා. විශ්ව ඥානයට විශ්ව ගුණයට ශිව ලිංගය කියලා කිව්වේ. එතකොට මුතලිංග කියලා කිව්වා, අර ශිව ලිංගය වගේ මුතලිංග. මුතලිංග කියලා කියන්නේ විමුක්ති ලිංගය, එහෙම නැත්නම් ඇස ඉන්ද්‍රියක්. ඒ විශ්වය පහළ කරවන, ජනිත කරවන, විශ්ව ඥානය පහළ කරවන, ජනිත කරවන, මේ ලෝක සත්‍ය පෙන්වන කවුලක්, ස්ථානයක්. ඒක මහා පුදුම දෙයක්. ඒ දේවල් සියල්ලටම මිනිස්සු මිත්‍යා මත එකතු කරගත්තා. කරන්න දෙයක් නෑ, අන්ධයා එහෙම තමයි. හඳට ගල් ගහපු මිනිස්සුනේ ඉන්නේ අප්පා. ඔය හඳට ගල් ගහපු මිනිස්සු ඉන්න පැත්තට මම ගියා. මම අහලා තියෙනවා එක්තරා ගමකද අපේ ලංකාවේ පළාතක් තියෙනවානේ. මම නිකමඩ ගිහිල්ලා ඇත්තටම මේ පැත්තේ හඳට ගහපු ගල් මිනිස්සු ඉන්න පුළුවන්ද කියලා මට විශ්වාසයක් ඉදලා මම නිකම්ම මිනිස්සෙක් ගහව. ඇත්තද අර හඳට ගල් ගහුවා කියන්නේ මේ පැත්තේ මිනිස්සු? ඔව් 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 මාත්‍යා. අර ඒ කාලේ මම ගිහිල්ලා හිටියේ මාත්‍යා අර කන්දේ ඉඳන් තමයි කිව්ව ගැහුවේ. බලනකොට ඇත්ත කතාව. එතකොට මං ඇහුව ඇයි වැදුම් ටෙන්ට් එක බෑනේ දේව බලයේ වදින්නේ කිව්වා. හඳ ළඟින්ම පායනවා, ඒ පැලකට පේනවා. හඳ ළඟින්ම පානවා, මෙහාට තියෙන ගම්පලාති කට්ටේ එයිස කියන්නේ. හඳ ළඟින්ම පායනවා, ගල් ගැහුවා, වැදුම් නැහැ. මොකද කියලා අහුවම දේව බලයෙන් මට හිතුණා එදා නෙමෙයි අදත් ඉන්නවා හඳට ගල් ගහන මිනිස්සු කියලා මට හිතුණා ඒ වෙලෙම. ඉතින් මේ හොඳයි, මං හිතන්නේ මේ හඳට ගල් ගහන මිනිස්සයා වර්ධනය වුණා නම් ඇමරිකාවේ නෙමෙයි ඇත්ත වශයෙන්ම ඉස්සෙල්ල හඳට යන්නේ ලංකාවේ. මේ මිනිස්සයාට වර්ධනය වෙන්න ඉඩ දුන්නේ නැහැ. දිගටම ගල් ගහපී කියලා කියන්න ඕන. එතකොට මේ මිනිස්සයා උපාය මාර්ග යොද යොදා ගන්න ඉඩයිනේ නේද? පොඩි රොබට් එකක් හරි හදාගෙන උතෙන් යන්න බලයි. ඒ නිසා අර දිගට මේක කරේ නැති එකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ඕන මෝඩකමක් හරි දිගටම කරන්න ඕන, ඒක කෙලවරක් වෙන. එතකොට තමයි ඒකේ සාර්ථකත්වය ලැබෙන්නේ. එහෙම දෙනාටම ජීවිතේ සත්‍ය අවබෝධ වේවා. සත්‍ය වූ කලී මන් දන්නේත් නැහැ කරන්නද නේද. සත්‍ය කවදාවත් මමත්වයක් අඳුනගන්නේ නැහැ. එහි මමත්වයක් පවතින්නේ නැහැ. හැමදෙනාටම තෙරුවන් සරණයි.